ಕಲ್ಯಾಣಿ ಮಿತ್ರವರಲ್ಲಿ ಬೋಮ ಋಣಸುಮ್ ಪಸರ್ವಾಕ್ ಭಾವನಾವಿಂ ಸಿಸಿಲ್ಲುನು ಹದವತಾಕ್ ಮಪ್ಪ ಮಸಾತಿ ಬೆನ ಪರಿದಿ ಸಿತಾತಿ ಬೆನ ಆಕಾರೇಟ ಅದ್ಯಕತಿ ಬೆನ ವಿಲಾಸೇಟ ಭಾವನಾವ ಅಪವ ಸಿಸಿಲ್ ಕರಣ ವಿವಿಧವು ಸಿತಿವಿಲಿ ಹ್ಯಾಂಗೀಂ ಆವೇಗ ಸಹ ಕೆಲಸ ನಿಸಾ ದೇವಿನ ತೆವಿನ ಪಿಲಿಸಿನ ಅಪಗೇ ಸಂತಾನೆ ಅಪಗೇ ಆಧ್ಯಾತ್ಮೆ ಭಾವನಾವಿ ನಿವಾದ ಬನವ ಭಾವನಾವಯನು ಎತ್ತರ ಆಕಾರೇಕಟ್ಟೆ ಸಿಸಿಲ್ ಪೆನ್ ಸಿಸಿಲ್ ದಿಯ ನಿವೀಮ ಸದಹಾಯಿ ಭಾವನಾವ ನಿರತುರುವಮ ಅವಿಲೆನ ಸಂತಾನಗತ ಕೆಲಸ ಗಿನ್ನ ದಕಗನ್ನಟ ನಿವಾಗನ್ನಟ ಗನ್ನ ಉತ್ಸಾಹಕ್ಕಾಗಿ ಒಬ್ಬ ಅಪ ಯದಿ ಸಿಟಿನಿ ನುದನುವತ್ ಕಮನಿಸಾ ಮೇ ಕೆಲಸ ಗಿನ್ನಟ ಅಪ ನಿರತುರುವಮ ದರ ಸಪೇನವ ಇಂಧನ ದಮನವ ಪಿದೃ ದಮನವ ಸಿತೀಮ ವೆರದಿ ಸಿತೀಮ ವೆರದಿ ಸಿತೀಮ ನೆಮತಿ ಇಂಧನೆಯ ಕೆಲಸ್ ನೆಮತಿ ಗಿನ್ನಟ ನಿರತುರುವಮ ಸಪೇಮ ನಿಸಾ ಎ ಗಿನ್ನೆ ಅಪ್ಪವಮ ಪಿಚ್ಚನವ ದೇವಿನವ ಸೇಮ ಆವೇಗ್ಯಾಕ್ ನಿಸಾಮ ಸಿತ ಪಮನಾಕ್ ನೋವೇ ಗತ ದೇವಿನವ ಭಾವನಾವೇ ಸಿಹಿಯೇ ಉಪೇಕ್ಷಾವೇ ಸಹ ಮೈತ್ರಿ ಎ ಅಭ್ಯಂತರೆಯೇ ಅತುಲತಮ ಪತುಲೇನ ನಿವೀಮ ಸಿಸಿಲ್ವೀಮ ಮೇವಲಿನ ಗಿನ್ನ ನಿವಾದಮೀಮ ಸಿತುವೆನವ ಎಂಬುಲಿಮ್ಮ ಅಭ್ಯಂತರೇಮ್ಮ ಅಭ್ಯಂತರೇ ಸಿತ ಬಾಹಿರ ದಕ್ವಾಮ ಎದಹಂ ಸಿಸಿಲಸ ಗಮನ್ ಕರನವ ಎಲಿಯೇಂ ಎತ್ತುಲಟ ನೆಮೇ ಎತ್ತುಲೇಂ ಎಲಿಯಟ ಅತ್ತಿ ತೇರಿ ಇಂತೆಕಾಯಿ ಗಿನ್ನ ಇದಿರಿಯೇ ಪಿದ್ರು ವೆನವಾದ ಜಲೇ ವೆನವಾದ ಎಮ ಹಕಿಯಾವನ್ ದೇಕಮ ಎಮ ವಿಭವತಾವಯನ್ ದೇಕಮ ವಿಭವಯನ್ ದೇಕಮ ಉಬಾಪ ಹೆಮದಿನಾಟಮ ತಿಬೆರ ಪಿತೃವ ಹಕಿ ಗಿನ್ನಕ್ ಇದಿರಿಯೇ ಎಮೆನ್ಮ ಜಲೇ ವಿಯ ಹಕಿ ತಮಂಗೇಮ ಹದವತೇ පවතින ගින්නට තමන්ටම පුළුවන් පිදුරු වෙන්න, ඒවගේම තමන්ටම පිළිවන් ජලය වෙන්නත් ඒ නිවාදමන්නට. තව කෙනෙකුගේ හදවතේ ඇවිලෙන ගින්නකට අපට පිළිවන් පිදුරු වී තව තවත් ඒ ගින්නෙන් ඒතනත්තාව දවන්නට තවන්නට සහයෝගය දෙන්න. එමෙන්ම කිසියම් දුරකට හෝ නිවී සැනහෙන්නට කිසියම් වූ උපකාරයක් කරන්නත් පිළිවන් ජලයේ වී කල්‍යාණ මිත්‍රවරුනි, එම හැකියාවන් දෙකම අප හැම දෙනාටම ලැබෙනවා. ජලයේ වෙනවද පිදුරු වෙනවද? ජලයේ වීම මහා කුසලයක්, මහා පින්කමක්. ඒට සමකල හැකි තවත් පින්කමක් නැහැ, තවත් කුසලයක් නැහැ. විවිධ වූ ගිනි ජාලාවකින් ඇවිලෙන දැවෙන තැවෙන පිලිස්සෙන ලෝකයට සිසිල්ලූ ජලය වෙන්න එයයි සතන් පාඨය විය යුත්තේ, තේමා පාඨය විය යුත්තේ. බොහෝ දෙනෙකුගේ නිවි සැනසීම පිණිස බොහෝ දෙනෙකුගේ ආධ්‍යාත්මික සැනසිල්ල පිණිස සිසිල් ජලය වෙන්න තමනුත් නිවි අනුන්ට නිවෙන්නට උපකාරී වන්න. වෙන තේරීමක් නැහැ, වෙන ඉලක්කයක් නැහැ. තිබිය නොහැකි ඒ සඳහායි මේ සියලුම ප්‍රයත්නයන්. බණ අහන්නෙත් ඒ සඳහා. අසන දහම මතකයේ තබා ගන්නෙත්, ලියා තබා ගන්නෙත් ඒ සඳහා. නැවත නැවත ඇසූ දැරූ දහම් මෙනෙහි කරන්නෙත් ඒ අරමුණ පිණිසමයි. එයනු ජීවත් වෙන්නේ වෙන කිසිවක් සඳහා නෙවෙයි. ඒ අරමුණමයි ධර්ම සාකච්ඡාවකට පදනම. වෙන එකක් අරමුණු නෑ. මේ ධර්ම සාකච්ඡා අවස්ථාව ප්‍රායෝගික පුහුණුවට අදාළ ගැටලු ප්‍රශ්න තිබෙනවා නම් අහන්න, බෙදාගන්නට අත්දැකීම් තිබෙනවා නම් බෙදාගන්න.
අවසරයි සර්. උදේ දේශනාව පිළිබඳව මෙහි කරනකොට අපු අදහස මෙලි විදිය සම්මුතියෙන්ම තිත්ත රස බව කියන්නේ. නමුත් මෙලි විදිය වතුර ටිකක් දීමත් ඒ ප්‍රණීත රස හඳුනා ගත හැකි. මම හිතන්නේ ධර්මයක් ධර්ම රසයක් ඒ විදිහට භුක්ති විඳිය යුතුයි කියලා. ඒත් එක්කම දේශන දේශනාවේදී සඳහන් වුණා හුදෙකලාව තමයි විශිෂ්ටම කලාව කියලා. නමුත් සම්මුතියේ සත්‍යයන් අතර මිනිස්සයා රංචු වත් සමග ජීවත් වෙන සත්වෙක් විදිහට සම්මුතිවාදයේ තුල ගණන් ගන්නවා. මේ හුදකලා රසය අත්විඳීම සඳහා දසවස්තුක කතාවල සඳහන් වෙන අසං සංවේ කතා ආදී කතා තුළින් යන්න පන්නරේ වටිනවා.
රසය යනු අතීතයෙන් ලැබෙන දෙයක්. එම නිසා රසවත් දේවල් කුමක්ද යන්න අපේ ඔළුවේ තිබෙනවා, මතකයේ තිබෙනවා. ලැයිස්තුවක්ම හදන්නට පිළිවන් තමන්ට රසවත් දේවල් පිළිබඳව. එමෙන්ම නීරස දේවල් ගැන. අප සෑම විටම කරන්නේ ඒ අතීතයේ විඳ රස යලි යලිත් ස්මරණය කරමින් රස විඳීමයි. රසවත් වූ අතීත අත්දැකීම් ඒ මාතෘකාව යටතේ තෝරා බේරාගෙන යලි යලිත් සිහි කරනවා. සීකරමින් රස විඳිනවා. අප හිතනවා ජීවිතයේ රස විඳිය හැකි හොඳම ආකාරයක් නම් රසවත් වූ අතීත අත්දැකීම් මතක් කර ගැනීමයි. එහි එක්තරා ඇත්තක් තිබෙනවා. දුක්බර වූ, වේදනා සහගත වූ සහ අමිහිරි වූ අතීත සිදුවීම් මතක් කරමින්, ඒ ගැන කල්පනා කරමින්, එහි ජීවත් වෙමින් දුක් විඳීම සමග සසඳන විට ඒට වඩා දාහෙන් සම්පතක් පුළුවන් නම් රසවත් වූ අතීත සිදුවීම් මතක් කරගන්න. සාපේක්ෂව හොඳයි. කෙනෙකු කළ චෝදනාවක්, තමන්ට දොස් පැවරීමක් නැවත නැවත මතක් කර කර විඳින්නට පිළිවන්, නැවත නැවත පසුතැවෙන්නට පිළිවන්, දුක් වෙන්නට පිළිවන් සහ වෛර කරන්නට පිළිවන්. එහිදී විඳින ඒ කටුක රසය අප හැම දිනාවම පෙළෙනවා. ඒට වඩා හොඳයි පුළුවන් නම් මතක් කරගන්න තමන්ව අගේ කළ සිදුවීම්, තමන්ගේ ගුණයක් ගැන අනිත් කෙනෙක් කළ කතාවක්, කළ ප්‍රශංසාවක්, එවද දෙයක් මතක් කරන විට බොහොම සුවදායක හැඟීමක් එන්නේ හිතට. රසයක් දැනෙනවා අර කටුක රසය වෙනුවට. ඒ හොඳයි. ඒ සාපේක්ෂ රසයක්. ওই රසය කියන දේ සාපේක්ෂයි අපට. ඒ සිදුවීම නැවත නැවත මතක් කර 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 සිටියොත් ඒ රසය අඩු වෙනවා. හරියට ඉතාම රසවත් අතිරහදයක් වුණත් නැවත නැවතම අනුභව කළොත් දිගින් දිගට ඒ නිරස වෙනවා. එය භෞතික දෙයකට පොදුයි, මානසික ධර්මතාවලටත් පොදුයි. මොනම රසවත් මතකයක් නැවත නැවත සිහිපත් කර කර රස විඳින්නට ගියොත් ටික දවසකින් එය නීරස වෙනවා, අප්‍රිය වෙනවා, තිත්ත වෙනවා. එවිට අප කරන්නේ ඊට වඩා රසවත් වූ අනාගතයක් පිළිබඳ සැලසුම් කිරීම සහ සිහින දැකීම. පුද්ගලයා සෑම විටම ජීවත් වෙන්නේ මේ අන්ත දෙකෙහි. අතීත මතක තුල රස විඳිමින් සහ අනාගත සිහින තුල රස විඳිමි. එක්කෝ විඳි රසවත් අතීත අත්දැකීමක් යලිත් විඳිමින්, නැතිනම් සැලසුම් කරමින් අනාගත රසයක් තවම විඳ නැති ඒ මනසින් විඳිමි. කල්‍යාණ මිත්‍රවරුනි, මේ රස දෙකම ඇත්ත රසවල් දෙකක් නෙමෙයි. අතීත රසය anu මිය ගිය රසයක්, තවදුරටත් ජීවත් නොවන රසයක්, අජීවී රසයක්, සජීවී රසක් නොවේ. ඒ තාම රසවත් වෙන්නට තිබුණා එදා. අත නෙමෙයි එදා. එදා එය ඇත්ත රසක්. නමුත් අද ඒ ඇත්තක් නෑ. එය මේ ගිහිල්ල. ඒ තවදුරටත් සජීවී අත්දැකීමක් නෙමෙයි, මృత ශරීරයක්. අතීතේ anu මృత ශරීර. අතීත සිදුවීම් යන. අතීතේ anu සුසානයක්. කෙසේද සුසානයක් රසවත් වෙන්නේ? කෙසේද සොහොන් බිමක් රසවත් වෙන්නේ? බලන්න, වර්තමානයට වඩා සොහොන් බිමක් හොඳයි කියන තරමට වර්තමානයේ පාළු වෙලා ගිහිල්ලා තියෙන හැටි. කොපමණ සෝදාපාලුවකටද වර්තමානයේ ලක්ව තිබෙන්නේ? සුසානයක් ඊට වඩා රසවත් යැයි සිතන මට්ටමට වර්තමානය නිසරු වෙලා, සොහනකට වඩා වර්තමානය භයානක වෙලා, අනික් පැත්තෙන් අනාගතය තාම ඉපදිලා නෑ. අනාගතය anu ගන්ධබ්බ ලෝකයක්, නූපන් ලෝකයක්. ගන්ධබ්බ ලෝකයක් වර්තමානයට වඩා හොඳයි. වර්තමානයේ නොසිට වර්තමානයේ සිටින්නට වෙනවාට එයින් බේරෙන්නට ගන්නා විකල්ප දෙකක්. වර්තමානයේ ඉන්න කැමති නැහැ. ඉන්න පුහුණුවකුත් නැහැ. වර්තමානයේ විඳින්න දන්නේත් නැහැ. වර්තමානයේ රසයක් දන්නේත් නැහැ. හඳුනන්නේත් නැහැ. වර්තමානයේ තිත්තයි, අමුමමු තිත්තයි. ඒ වර්තමාන තිත්තෙන් බේරෙන්න අප හොයාගෙන යන්නේ කුමන රසක්ද? කොහෙද ජීවත් වෙන්නේ? එක්ක සෝන් බිමක නැත්තම් ගන්ධබ්බ ලෝකයක. ඒර මොන විදිහේ ජීවිතයක්ද කල්යාණ මිත්‍රවරුනි? මොන විදිහේ පැවැත්මක්ද? ඒ ඇත්තත් අපි ඉන්නේ කොහෙද? අපි මේ වර්ණනා කරන්නේ දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් වියදම් කරන්නේ සොහනක ඉන්නද? නැතිනම් නූපන් ගන්ධබ්බ ලෝකයක මාලිගා හදන්නද? වෙන පිහිටක් නැද්ද අපිට? ඉන් මෙහා නැද්ද අපට හවුහරණක්? වර්තමානය වින්දනය කරන්නට පුහුණු වෙන්න ඒට පුහුණුව අවශ්‍යයි. සෑම භාවනා කමඨහනක්ම අපව පුහුණු කරන්නේ වර්තමානයේ වින්දනය කරන්නට. මේ මොහොත සෑම බෞද්ධ භාවනා ක්‍රමයක්ම පටන් ගන්නේ වර්තමානයේ. සෑම භාවනාවකම අත්‍යවශ්‍යම වර්තමානය මෙතන මේ මොහොත. ආනාපාන සති භාවනාව ගත්තත් ඔබ අප හැම දෙනාම පුහුණු කරන හැම හුස්මක්ම වර්තමානය, හැම ආස්වාසයක් නැහැම ප්‍රස්වාසයක්ම කතා කරන්නේ වර්තමානයේ ගැන. කිසිම ආස්වාසයක් අතීතයේ ගැන කතා කරන්නේ නැහැ. කිසිම ප්‍රස්වාසයක් අනාගතයේ ගැන දන්නේත් නැහැ. සෑම ආස්වාසයක්ම සහ සෑම ප්‍රස්වාසයක්ම අපට අඬ ගහලා කතා කරනවා, පුලි ගහලා කතා කරනවා, අතවනා කතා කරනවා ඉන්න වර්තමානයේට. ඔය ඉන්න පාළු සුසානියෙන් ඉන්න මේ සජීවී පොහොසත් සහ රසවත් වර්තමානයේට. එයයි ආනාපාන සති භාවනාවේ ආමන්ත්‍රණය. එන්න වර්තමානයේට නූපන් ගන්ධබ්බ ලෝකේ මාලිගා හදමින් සැරිසරනවා වෙනුවට, සිහින දකිනවා වෙනුවට එන්න වර්තමානයේට. අතීතය ගැන ශෝක කිරීමත් අතරින්, අනාගතයට බියවීමත් අතරින්, ශෝකෙන් තොර, බියෙන් තොර වර්තමානයේ සැනසෙල්ලක් දකින්න. ඒ තමයි දහම් රසය. දහම කිසියම් වූ රසයක් අපට සපේනවා නම් පළවෙනි රසය තමයි වර්තමානයේ තිබෙන දහම් රසය. ඒ වර්තමාන රසය 100%ක්ම පෞද්ගලිකයි. හවුලේ භුක්ති විඳින්න බෑ. හවුලේ විඳිය හැකි රසයන් තිබෙනවා. විඳිය යුතු රසයන් තිබෙනවා. නමුත් මේ වර්තමාන සුවය, වර්තමාන රසය නම් 100%ක්ම එකලාව විඳිය යුතු, විඳිය හැකි සැපක්. ඒට 100%ක එකලාවීම අවශ්‍යයි. තනිවීම, භෞතික තනිවීම නෙවෙයි. භෞතිකව ඉන්නේ තනිවමද, පවුලක් විදිහටද, පිරිසක් විදිහටද, සමාජයක් ලෙසද, රටක් විදිහටද වැදගත් නැහැ. භාවනාවේදී අප බොහෝ දිනෙකු ඇස් වහගන්නවා. දෙනෙත් පියා ගැනීම අත්‍යවශ්‍ය නැහැ භාවනාවට. නමුත් ඒ අප කරන්නේ දෙනෙත් වසාගත් සැනින්ම අප තනි වෙනවා. තනි වෙන්නට අවශ්‍ය කෙනෙකු කරන පළවෙනි කාර්යය තමයි ඇස් දෙක වසා ගැනීම. ඇස් වහගන්නට පිළිවන් වෛරය. වෛරය පුද්ගලයෙකු අන්ධ කරනවා. වෛරය අපව අන්ධ කරනවා. අපේ පෙනීම වළක්වනවා. එම නිසා වෛරයෙන් සිටින කෙනාට තමන්ව පෙනෙන්නේත් නැහැ, අනුන්ව පෙනෙන්නේත් නැහැ. තමන් කවුද කියන කාරණයක් නොපෙනී යනවා. තමන් ඉදිරියේ ඉන්නේ කවුද කියන කාරණයක් නොපෙනී යනවා. තරහින්, වෛරයෙන්, වැසුණු සැනින්ම තමන්ගේ තනතුර තමන්ට අමතක වෙනවා. ඒ තනතුර අහිමි වෙනවා. සමහර විට තමන් ස්වාම පුරුෂයෙකු විය හැකි, නැතිනම් තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්, භාර්යාවක් වෙන්න පුළුවන්. වෛරයේ තරහ හිතට සැනින්ම තමන් තවදුරටත් ස්වාම පුරුෂය නෙවෙයි, භාර්යාව නෙවෙයි, අම්මා නෙවෙයි, තාත්තා නෙවෙයි, දුවත් නෙමෙයි, පුතත් නෙමෙයි. මක් නිසාද වෛරය කියන දේවල් දුවෙකුට කියන්නත් බෑ, පුතෙකුට කියන්නත් බෑ. සාම්පුරුෂයෙකුට එහෙම දේවල් කියන්නත් බෑ, භාර්යාවකට කියන්නත් බෑ, පියෙකුට මවකට කියන්නත් බෑ. කියනවා නම් කියන්නේ එතන තවදුරටත් පියෙකු නැති නිසා. තවදුරටත් මවෙක් නැහැ, දුවෙකුත් නැහැ, පුතෙකුත් නැහැ. සිටින්නේ වෛරයේ පමණයි. වෛරය ඔබට ඔබ වහිමි කරනවා. ඔබ කවුදයි ඔබට අමතක කරවන? වෛරය අපව අන්ධ කරන. අපට අපව පේන්නේ දෙවෙනියට අපට අනුන්ව නොපෙනී යනවා. මේ ඉන්නේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා, බිරිඳ, සාම්පුරුෂයා. ඒව පේන්නේත් නැහැ. හතුරෙක්ව පේන්නේ. එවිට ඕනෑම දෙයක් කිව හැකි, ඕනෑම දෙයක් කළ හැකි. එබඳු ඇස්රසා ගැනීමක් නොවෙයි භාවනාවේදී අප කරන්නේ. සාමාන්‍යයෙන් කරන්නේ බඳු ඇස්රසා ගැනීම. ඇස් දෙක ඇත්තටම ඇරගෙන හිටියත් වෛරෙන් සිටන විට අප අන්ධයි. අපට පේන්නේ නැහැ කවුද ඉන්නේ. අපට පේන්නේ හතුරේ. භාවනා විදී අප ඇස් වහගන්නේ බොහෝම ආදරයෙන් සහ මෛත්‍රියෙන්. තරහින් නෙමෙයි, තමන් ඉදිරියේ සිටින අයත් එක්ක තරහින් නෙමෙයි ඇස් වහගන්නේ. ඒත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට. කිසිම අඩුපාඩුවකුත් නැහැ, අවලස්සනකුත් නැහැ. සමහර විට අප සිටින්නේ ඊටාම ලස්සන උයනක, ගෙමි තුලක, උද්‍යානයක, වනාන්තරයක, කඳුම් තුනක, මුහුදු වෙරළක, කොමිටියාවතක බලාගෙන ඉන්න පුළුවන් පැය ගණන්. දවස් ගණන් සමහර විටේ අසිරිය නරඹන්නට පිළිවන්. එසේ වුවත් අප ඇස් වහගන්න තරහින් නෙමෙයිනේ, තිත්ත වෙලා නෙමෙයි. හුදකලා වීම සඳහා එයයි අරමුණ. ඒ ඇස්වසා ගැනීමේ ඉලක්කය අරමුණ හුදකලා වීම. ඇස්වසාගත් තැනින්ම සමස්ත පරිසරයෙන්ම අප වෙන් වෙනවා. තවදුරටත් ඒ පරිසරය එතන නැහැ. ඒ කන්ද නෑ. දැන් ඇස් වහගත්ත ගමන් මේ තමන් ඉදිරියේ සිටියානම් යම් තාක් දෙනකේ සියලු දෙනා මතුරු දහම් වෙනවා. ඒ අය වෙලවන්න අවශ්‍ය නෑ. ඇස් වසා ගැනීම හොඳටම ප්‍රමාණවත්. ඒ අහස අතුරු දහම් වෙනවා. දස දහසක් තාරකා සමග ඒ මහා සාගරයේ සිඳී යන ඒ කිසිවක් නෑ. ඉතිරි වෙන්නේ තමන් පමණයි. පුහුණු වෙන්න, ඒ අත්දැකීම විඳින්න. වෙන කමටහන් හොයන්න එපා. යන්න ඉතාම ලස්සන තැනකට. හොයාගෙන යන්න. ලස්සනින් පලා යන්න එපා. හොයාගෙන යන්න ලස්සන. බලන්නේ ලස්සන දිහා. ඒ පරිසරයේ තිබෙන ලස්සන දිහා බලන්න. හොඳට ඇස්සල්ලා බලන්න. ඒ පෙනෙන ළඟ ලස්සන, දුර ලස්සන, ඈත තිබෙන ලස්සන, ඒ සියල්ලම ග්‍රහණය කරගන්න. හිමිට ඇස් වහගන්න. ආසාවක් එයි ඇස් අරින්ද. අර දුටු ලස්සන යලිත් බලන්න. ඒ විඳි සතුට යලිත් විඳින්න. ඇස් වහගත්තත් ඒ සුන්දර පරිසරය, ඒ ලස්සන මල් වත්ත, ඒ රූක්ෂ ගස්, ඒ බැබලෙන තාරකා, රැලි නැගෙන මුහුද මැවී පෙනේ. ඒ දෙස බලාගෙන ඉන්න. අර ඇස් අරින්නට එන පෙළඹවීම අත්හරිමින් ඒ පෙළඹවීමට අහු වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලස්සන ලෝකයේ නෙමෙයි. මේ ලෝකයේ තිබෙන ලස්සනෙහි කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තිබෙන්නේ පෙළඹවීමේ. මේ පෙළඹවීම අත්හරින්න. පොළඹවන්නේ අර ලස්සන බලන්න. මේ පෙළඹවීමේ ලස්සන ඇස් ඉදිරියේ මවා පෙන්නනවා ඇස් වහගෙන හිටියත්. අපි දකින්නට කැමති මුණ ගැහෙන්නට කැමති කෙනෙකුව ඒ කැමැත්ත ඔබට මවා පෙන්නනවා ඔබේ ඇස් ඉදිරියේ ඔබ ඇස් වහගෙන හිටියත්. පෙළඹවීම අත්හරින්න. මේ පෙළඹවීම මැවු චිත්ත රූපේ දිහා බලාගෙන කිසිම පෙළඹවීමකින් තොරව පෙළඹවීමට යට නොවි එවිට ඒ මානසික චිත්‍රය ඒ චිත්ත රූපය ක්‍රමයෙන් දුර්වර්ණ වී යයි ක්‍රමයෙන් අඳුරු වී යයි ක්‍රමයෙන් බොඳ වී යයි. භෞතික වශයෙන් උත් අපිට යමක් පේන්නේ මානසික වශයෙන් චිත්ත රූප නැහැ. ඒ භෞතික පරිසරයෙන් උත් අපි තනි වෙලා මානසික චිත්ත රූප වලින් තනි වෙලා බලන්න කුමක්ද ලැබුණේ? ලැබුණු දෙයක් තිබුණාද? ඒ ලක්ෂණ කන්ද මොකද්ද මට දුන්නේ? නේක වර්ණ වලින් ඒ දිලිහුණු මල් මොනවද මට දුන්නේ? එහෙම ඇත්තටම යමක් දුන්නද? ඒ සිටි දස දහසක් පිරිස මොනවද මට දුන්නේ? දැන් මොනවද මට නැත්තේ? ඒ අහසේ බබළුණානම් ලක්ෂ ගණනක් වූ තාරකාවන් ඒ දිදුලන තාරකාවන් දුන්නේ කුමක්? දැන් නොදෙන්නේ කුමක් බලන්න. එවිට වැටේවි ලැබුණු දෙයක්වත් නැහැ, අහිමි වුණු දෙයක්වත් නැහැ. සැබවින්ම ලැබුණු දෙයක් නැහැ. ලැබුණු දෙයක් නැති නිසා තනි වුණා කියා අහිමි වුණ දෙයක්වත් නැහැ. මේ දෙකම සිතිවිලි දෙකක් පමණයි. ලැබුණා කියන්නේ සිතිවිල්ලක්, නැති වුණා කියන්නේ සිතිවිල්ලක්. භෞතික වශයෙන් හුදකලා වුණත් එතන තනිකමක් නැහැ. ඒ අවබෝධයේ තියෙන විට පිරිසක් සමග සිටින විටත් රංචුවක් කියන හැඟීම එන්නේ නැහැ. මොකද ඒ නෙමේ ඇත්ත. සමූහයේ යනු සිටිවිල්ලක්. මේ සමූහයේ කොටසක් කියන එක සිටිවිල්ලක්. ඇත්තේ නෙමේ. අපි එක එක්කෙනා වෙන වෙනම හුස්ම ගන්නවා. වෙන වෙනම හිතන්නේ. වෙන වෙනම විදි අප එකිනෙකා ජීවත් වෙන්නේ වෙනම ලෝකවල. දෙදෙනෙකුට බෑ එකම ලෝකයක ජීවත් වෙන්න. සමූහය යනු සිටිවිල්ලක්. තනිවීම යනු සිටිවිල්ලක්. ඒ සිටිවිලි දෙකම අතරියාම එතන සමූහයකුත් නැහැ, තනිවීමකුත් නැහැ. යථාර්ථය තනිත් නෑ, සාමූහිකත් නෑ. මේ දෙකටම අපි බයයි. සමූහයටත් බයයි, තනිවෙන්නත් බයයි. අනුන්ටත් බයයි, තමන්ටත් බයයි. බයෙන් ඉන්න කෙනා සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයි. තනි වුණත් සතුටින් නෙමෙයි ඉන්නේ, සමූහයක් සමග හිටියත් සතුටින් නෙමෙයි. බයෙන් ඉන්නේ. තමන්ට හානියක් කරයි කියන බය තියෙනවා සමූහයක් සමග සිටින විට. තමන්ගේ දෙයක් පැහැරගනී කියන බිය තියෙනවා. තමන්ගේ අඩුපාඩුවක් දකි, අඩුපාඩුවක් ගැන කතා කරයි, තමන්ව විවේචනය කරයි කියන බය තියෙනවා. තමන් සංගවාගෙන තිබෙන යම් යම් ගති ලක්ෂණ එයයි දැනගනී කියන බය තියෙනවා. තමන් හඟවාගත් රහස් අනාවරණය කරගනී කියන බය තියෙනවා. මේ බයවල් නැද්ද බලන්න. සමාජයට අපි බයයි. විසිරුවම හේතු නිසා සහ නොකී හේතු රාශියක් නිසා අපි සමාජයට බයයි. වරදක් වෙයි කියන බය තියෙනවා. කළ වැරදි දැනගනී කියන බය තියෙනවා. ඒ වැරදි ගැන කතා කරයි විවේචනය කරයි කියන බිය තියෙනවා. තමන්ගේ දේවල් පැහැරගනී කියන හොරකම් කරගනී කියන බය තිබෙනවා. ජීවිතයට හානි කරයි කියන බය තිබෙනවා. කොපමණ බයවල් තියෙනවද? කොපමණ බියකින්ද අපි සමාජයේ ඉන්නේ? සමූහයක් එක්ක ඊළඟ තනි වුණාමත් බය. කරදරයක් වෙයි උදව්වට කවුරුත් නැහැ. සතුටින් නෙමෙයි අපි ඉන්නේ. සැහැල්ලුවෙන් නෙමෙයි ඉන්නේ. මහා බයකින්, මහා බියකින්, මහා බියකින් ඉන්න කෙනෙක් රසවත් වූ ජීවිතයක් ගත කරනවා කියන්න බෑ. කොහොම හිටියත් ඒ බොරුවක්, ඒ රැවටීමක්, මහා රැවටීමක්, තමන්මම රවටා ගැනීම. ඒ රැවටීමෙන් එළියට එන්න ඒ සඳහායි භාවනාව තිබෙන්නේ. ඒ රැවටීමෙන් තව රැවටීමකට යන්න නෙමෙයි, ඒ එළියට එන්න. ඒ එළියට ආවම සමූහයේ සමූහයක් නෙමෙයි, තවදුරටත් රංචුව රංචුවක් නෙමෙයි. සමාජයේ තිබෙනවා, ඔබත් සිටිනවා. නමුත් එතන වෙනස් දැන්. අර සමාජයේ නැමැති මහා යන්ත්‍රයේ තවදුරටත් Taman දැතිරෝදයක් නෙමෙයි පුංචි. ඒ සමාජයට ඕන විදියට නටන, සමාජයට බය වෙවුලන, සමාජයට බය තමන් ඇත්ත කතා කරන්නේ. ඒ පුංචි දැඩි රෝදේ නෙමෙයි තවදුරටත්. හැබැයි එහෙම නොවුනට මුළු මහත් සමාජය ගැන ලොකු ආදරයක් තියෙනවා. කලින් නොතිබුණ, කලින් තිබ්බේ බය. ආදරය කියලා කියන්නේ අපි බයට. බයට කියන තව වචනයක් තමයි ආදරය. ආදරේ කියන තැන තියෙන ලොකු බයක්, නැති වෙයි කියන බය, අහිමි වෙයි කියන බය. මේ බය නිසා අප බොහෝ දේ කරනවා, බොහෝ දේ වියදම් කරනවා, කැප කරනවා, පොරොන්දු දෙනවා බය නිසා. ආදරේ කියන්නේ බයට නෙමෙයි. මේ බය නැති වුණාම ඇති වෙන හැඟීමකටයි ආදරේ කියන්නේ. එතරම් මුළු සමාජය ගැනම ලොකු හිතවත්කමක් ඇති වෙනවා. තමන්ටත් හිතවත්. තමන්ටත් හිතවත්, අනුන්ටත් හිතවත්. තමන් ගැන බයකුත් නෑ, අනුන් ගැන බයකුත් නෑ. ඔබතුමා මේ ප්‍රශ්නේ අවසානයේ අහු කිව් පරිදි ඒ සඳහා මඟ පෙන්වීම අවශ්‍යයි අපට. නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි. නිවැරදි මඟ පෙන්වීමක්. නිවැරදි මඟ පෙන්වීමකින් තොරව හිතූ මනාපෙට තනි වුණොත් එයින් අහිතකර ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ දඬුවමක් බවට පත් වෙන්න පුළුවන්. කෙනෙකුට දඬුවමක් දෙන්න අවශ්‍ය නම් අප කරන්න තනි කරනවා. තනි කිරීම තමයි ලොකුම දඬුවම මිනිස්සෙකුට දෙන්න පුළුවන්. තනි කිරීම. සිර දඬුවම කියන්නේ තනි කිරීම. කතා නොකිරීම යන තනි කිරීමක්, කොන් කිරීමක්, හුදකලා කිරීමක්. එමෙන්ම සමාජයක් සමග පෑහෙන්න බැරි වුණාම කොම් වෙනවා. ඒ කොම් වීමේ කෙළවර කොතනද? මතු වීම. පිස්සු හැදෙන්න. එවිටමා කියූ පරිදි රංචුවක සිටින කෙනෙක් රංචුවෙන් තනි කරාම තවදුරටත් ඒ රංචුවේ සමාජිකේ නොවුනහම වෙන්නේ පිස්සු හැදෙන එක, උමතු වෙනවා. ඒ දඬුවමක්, ඒ පිස්සුවක්. එහෙම කෙනෙක් සතුටින් ඉන්නේ නැහැ කොහොමද? මහ දුකකින් ඉන්නේ, මහ වෛරයකින් ඉන්නේ. එබඳු කෙනෙක් මහ විනාශයක් කරන්න පුළුවන්. එහෙම තනියම ඉන්නේ නැත්තම් එක්ක තමන්ව විනාශ කරගන්නවා, නැත්තම් සමාජය විනාශ කරනවා. උමතු බවට පත් වුණානේ තනියම ඉන්නේ. එයට බෑ සමාජයත් එක්ක ඉන්න. එයා ඉන්නේ වෙනම සමාජයක. ඒ උමතුවන්ගේ සමාජය නෙමෙයි ඉන්නේ. එයා ඉන්නේ වෙනම ලෝකයක. ඒ ලෝකයේ ඇත්තන් තනි වෙලා නැහැ. ඒ තුල සිටිනවා දහසක් මිනිසු, දහසක් චරිත, වීර චරිත. උමතු වෙලා තනියම සිටින අය එක කතා කර බලන්න. එයා තනි නැහැ, අපිට හිතෙන්නේ තනි කියලා. එතන රජවරු ඉන්නවා, දෙවිවරු ඉන්නවා, බුදුවරු සිටිනවා, බෝධිසත්වයන් වහන්සේලා ඉන්නවා, සෙනෙවිවරු සිටිනවා, අගමැතිවරු, ජනාධිපතිවරු සිටිනවා. ඒ හැම දෙනා එක්කම එයා ඉන්නේ උමතු ලෝකේ. තමන්ම මවාගත්. ඒ කිසි කෙනෙක් තනි වෙලා නැහැ. අප කීවට ඒ පිස්සු, ඒ මිනිස්සයාට පිස්සු තනියම ඉන්නේ. තනි නේ. තනි වුණාම පිස්සු හැදෙනවා, පිස්සු හැදුනහම තනියම ඉන්නවා. මේවා වෙනස්. එලන් දඬුවමක් විදිහට තනිවීම ඒ වෙනම කාරණයක්. දැන් නිවැරදි හුදකලාව වටහා ගන්න. තනිවීමට නෙමෙයි හුදකලාව කියන්නේ. ඒ කලාවක්. ඒ සඳහා මඟ පෙන්වීමක් අවශ්‍යයි. හුදකලාව යනු සමාජ පෙළඹවීම වලට යට නොවී සිටීමයි. සමාජයේ ඉන්නේ. නමුත් ඒ පෙළඹවීම වලට යට වෙන්නේ. පෙළඹවීම නිසා යමක් කරන්නේ. අනුන් කරදරයක් විදිහට ගන්න. අනුන් කියන්නේ තමන්ගේ කරදරයක් නෙමෙයි, තමන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි අනුන් කියන්නේ. එනිසා අනුන්ට ද්වේෂ කරන්නේ. හුදකලාව කවදාවත් කාටවත් ද්වේෂ කරන්නේ නැහැ. තනිවීම ද්වේෂ කරන්නේ. තනිවීම තමන්ටත් ද්වේෂ කරනවා, ලෝකයටත් ද්වේෂ කරනවා. තනිවීම කටුකයි, හුදකලාව කටුක නෑ. බුදකලාව තුළ මෛත්‍රිය තිබෙනවා, අපරිමිත වූ මෛත්‍රියක් තිබෙනවා. මුළු ලෝකයටම, මුළු මහත් සත්ත්ව ප්‍රජාවටම, සමස්ත විශ්වයටම මෛත්‍රිය. මෛත්‍රියෙන් බුදකලාව වෙනවා. වෛරයෙන් නෙමෙයි, මෛත්‍රිය. ලෝකේ ප්‍රශ්නයක් තියෙන නිසා නෙමෙයි මේ බුදකලාව වෙලා ඉන්නේ. තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න. අනේ හුදකලාවයි දහම වර්ණනා කරන්නේ. ඒ හුදකලාවටයි දහම කියන්නේ බද්දේ කරත්ත. බද්දේ කරත්ත. භද්‍ර වූ හුදකලාව. භද්‍ර කියන වචනේ විවිධ අර්ථ තියෙනවා. භද්‍ර, සොඳුරු, රම්‍ය, ලස්සන, යවල. ඒ හුදකලාව කවදාවත් මහලු වෙන්නේ නැහැ. භද්‍ර වූ හුදකලා භද්දේ කරත්ත එබඳ භද්‍ර වූ හුදකලාක සිටින කෙනෙකුට ඕනම කෙනෙකුට සමීප වෙන්න පුළුවන් බයක් නැහැ දාර විදියට තරහින් හුදකලා වෙලා තනි වෙලා ඉන්න වෛරයෙන් බය නැතිනම් බිය නිසා සමාජයෙන් පලා ගිහිල්ලා කොන් වෙලා ඉන්න නැත්තම් බෝම්බ වගේ මහා භයානක බෝම්බ වගේ කටුවක් කටුවකුල්ලගේ ඇමිනෙනවා ළඟින් ගියත් ඇමිනෙනවා බය නමුත් මෙබඳු භද්‍ර වූ හුදකලාවක සිටින කෙනෙක් ලෝකයට ශාන්තියක් දෙන්නේ ඕනෑම කෙනෙකුට සමීප වෙන්න පුළුවන් එය ලස්සන මලකට වඩා ලස්සනයි ඒ හුදකලාව නැති කරගන්න එපා එය අපරාධයක් ඒ හුදකලාව කිසිම සම්බන්ධතාවයකට විරුද්ධ නැහැ. පුද්ගල සම්බන්ධතාව, උතුමා කියව පරිදි රංචුව. එතන සම්බන්ධතා තිබෙනවනේ. දූදරු සම්බන්ධතා, මාපිය සම්බන්ධතා, ස්වාමි භාර්යා සම්බන්ධතා, ස්වාමි සේවක සම්බන්ධතා, අසල්වාසී මේ කිසිම සම්බන්ධතාවයකට හුදකලාව සම්බාධකයක් නෙවෙයි. තනිවීම බාධකයක්. ඒ වගේම රංචුවක පුරුකක් වෙලා සිටීමත් බාධාවක්. නමුත් හුදකලාවේ කිසිම සම්බන්ධතාවයකට අකුල් හෙලන්නේ නැහැ. ඒ සම්බන්ධතාව බොහොම මෘදුව, නම්‍යශීලීව කරගෙන යන්නට උදව් වෙනවා. ගරු කරන්න අනුන්ගේ හුදකලාවට ගරු කරන්න අගය කරන්න උනන්දු කරවන්න ඔබට කිසි දෙයක් අහිමි වෙන්නේ නැහැ බය වෙන්න එපා Tamante ඒ අය නැති වෙයි කියලා ඒ කවුරුවත් නැති වෙන්නේ නැහැ. ඒ අය දැන්ටම නැති වෙලා තියන්නේ ඔබේ අයිති කරගත්ත මොහොතේ සිට. තමන්ගේ කියා අයිති කරගත්ත මොහොතේ සිට මේ අය තමන්ගේ අතින් දුරස් වෙලා යනවා. ලං වෙන්නේ නැහැ එන්න ඈත් වෙනවා. ලං කරගත්ත මොහොතේ සිට හැම දෙයක්ම ඈත් වෙන්න පටන් ගන්නවා. එයාට ඉඩ දෙන්න හුදකලා වෙන්න. තනි වෙන්න නෙමෙයි හුදකලා වෙන්න ඉඩ දෙන්නේ. තමන් එක්ක ඉන්න ඉඩ දෙන්න. අගය කරන්න. හුදකලාවේ සිටි. හුදකලාව උපකාරී වෙනවා තමන්ගේ දෙපයින් හිට ගන්න. ඔබට ඔබේම දෙපයින් නැගී සිටිට දවල. තව කෙනෙකුව පාවිච්චි කරන්න එපා කීලිකරුවක් විදියට. කීලිකරුව ඕනෙ වෙනවා පුංචි කාලේ. බඩගාන කාලේ, ධනගාන කාලේ. බඩගෑව ඇති, ධනගෑවත් ඇති. දැන් Tamange දෙපයින් නැගී සිටිය යුතු කාලයයි. ඒ සඳහා හුදකලා වෙන්න ඉඩ දෙන්න අනිත් අයට සුදුසු වෙලාවෙ ඉඩ දෙන්න දලඹයකට කෝෂගත වෙන්න තනි වෙන්න මුළු මහත් ලෝකේ පුංචි කොටියක් ඇතුලේ ඒ දලඹුවා එක්තැන් වී සිටිනවා නතර වී සිටිනවා නිශ්චල වී සිටිනවා දින ගණනාව කෙනෙකුට හිතන්න පුළුවන් මොන අපරාධයක්ද ওই টিকে ট্যারিফ দিলাম তাও আড়ি 10-15 ক্যান্ডে তিনবার ඒ තමා ආධ්‍යාත්මික හුදකලාව කෝෂගත වීම තමා තුළට පිවිසීම තමන් සමගම ජීවත් වීම ඒ ආත්මාර්ථකාමි හැඟීමක් නෙමෙයි ඒ ලෝකයට කරන අපරාධයක් නෙමෙයි ඒ තමා ඔබ කිසියම් අරමුණකින් උපන්නනම් ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කළ යුතුදේ එතෙක් අපි අපි නෙමෙයි අපි බඩගාන දලඹුවා අපි මහා දුරක් ආවා කියා හිතුවට ආපහු හැරී බැලුවොත් පටන් ගත්ත තැනමයි අපි හැමදෙනාම ඉන්නේ දලඹේ කොට යන්න බෑ වැඩි දුරක් ගියා කියා හිතුවට හති දැම්මට විඩාවටපත් වුණාට කෝෂගත වෙන්න ඒ අපූර්වතම හුදකලාවට එකතු වෙන්න ඒ හුදකලාව ලස්සන සමනලෙක් නිර්මාණය කරනවා සමනලෙක් නෙමෙයි තනි උනේ දලඹුවෙක් ගෑ වුණොත් ඇඟ කසන දලඹුවෙක් කවුරුවත් ගෑ වෙන්න කැමති නැහැ නමුත් ඒ හුදකලාව ඒ දලඹුවා සමනලෙක් බවට පරිණාමයට පත් කරනවා මොනතරම් අපූර්ව රූපාන්තරණයක්ද ඒ කල හැක්කේ හුදකලාවට පමණයි වෙන කිසි දෙයකට කරන්න බෑ කිසිම රසායනික බෙහෙතකට මන්ත්‍රයකට ගීතයකට නැටුමකට කෑමකට තාක්ෂණයකට කරන්න බෑ හුදකලාවට පමණයි ඒ නිර්මාණය කළ හැක්කේ ඒ නිර්මාණයට අපි ඉඩ දුන්නේ නැත්නම් අපි හැමදාම බඩගාන දඹුවන් අනිත්‍යයට දෂ්ට කරන හැම වැලි කැටයක්ම බාධකයක් බවට පත් වෙන හැම වැලි කැටයක්ම හැප්පෙන දලඹුවක් දලඹුවකට යන්න බෑ හැම දෙයක්ම බාධයි සමනලෙකුට කිසිවක් බාධා නෙමෙයි ඒ දලඹුවා කිසියම් ඉලක්කයක් කරා ගියාද ඒ ඉලක්කය ඉහලින් බලන්න පුළුවන් හැකියාව සමනලයට තියෙනවා එහි නිර්ර්ථක බවක් දකින්න එම නිසා කල්යාණ මිත්‍රවරුනි තිබඳු ලස්සන හුදකලාවකට එකතු වෙන්න. ඒ වගේම අනිත් අයව ධෛර්යමත් කරන්න. ඒ තමයි දස කතාවල එතුමායි පැහැදිලි කළ කතා 10 එක කතාවක්. දෙලීතු කතා 10න් එකක්. කෙනෙක් එක්ක කතා කරනකොට ඒ අගේ කරන්න. හුදකලා වීමේ අගේ ගැන කතා කරන්න. ඒෙන් Tamanට ලැබෙන ප්‍රයෝජනය ගැන කතා කරන්න. උනන්දු කරවන්න බය වෙන්න එපා තමන්ට ඒ අය අහිමි වෙයි කියලා අහිමි වෙන දේවල් දැනට මහිමි වෙලා ඉවරයි මෙතෙක් කාලයක් හිමි නොවුණු ලස්සන තමන්ට හිමි වෙනවා సౌందర్యයක් තමන්ට හිමි වෙනවා ලස්සන ජීවිතයක් සැහැල්ලු ජීවිතයක් හොඳයි තව ප්‍රශ්න තියෙනවද
වර්තමානයේ ජීවත් වීම නේ සත් බව අපි කියන්නේ සෝලස් වගේ බව අනාගතයේ
ඒට හේතුව පුරුද්ද තමයි. පුරුද්ද. ඔය සසර සංසාර කියන්නේ තේටම තමයි. මේ දෙක දෙකක් නෙමෙයි එකක්. මේ අතීත අනාගත සැරිසැරීමට තමයි සසර කියන්නේ. සංසාරයේ පවතින්නේ ඔය අතීත අනාගත සැරිසැරීම ඇතුළේ. වර්තමානයේට කෙනෙක් ආවද එතන සසරක් නැහැ. ඒ මොහොතේ සසර නවතිනවා. මැදේ ඉන්න පුළුවන් නම්. නම් පුරුද්ද. පුරුද්ද ඒ මැදේ නතර වෙන්නේ නැහැ. මැදේ පසු කරමින් අතීතයේ සිට අනාගතයට යනවා. අනාගතයේ සිට අතීතයට. එහෙම වෙන්නේ ඒබඳු පුරුද්ද අප නැවත නැවත පණ ගන්නවා. පණ ගන්නවා. චාර්ජ් කරනවා. වයින් කරනවා. එයා අපල් කරන්නේ. ඒතර පුරුද්දට වෙනවා. අප ඒ පුරුද්ද නැවත නැවත පණ ගන්නවා. නැවත නැවත චාර්ජ් කරනවා සහ වයින් කරනවා. රිවයින්ඩ් කරනවා. දැන් පරලෝසෝක බට්ටෙක් කරන් බලන්න. මේ බට්ටා හැම වෙලෙම මේ පැත්තේ කෙළවරේ අනිත් පැත්තේ කෙළවරේ මේ දෙකයි තමයි යන්නේ. පැද්දෙනවා. හැබැයි හැම විටම මැදේ පසු කරමින් යන්නේ. මැද පහු කරමින් යන්නේ. පව කරමින් ගියාට ඒ මැදේ නවතින්න බෑ බට්ටට. එතන තමා මැදිය තමා වඩාත්ම ස්ථායි තැන, වඩාත්ම ස්ථාවර තැන. ඔර්ලෝසෝක බට්ටේට. කිසිම ආතතියක් නැති තැනනේ. එක පැත්තකට උඩට ගියාම ලොකු ආතතියක්. එල්ලෙනවා එතන. කඩාගෙන වැටෙන්න පුළුවන්. ඇදගෙන වැටෙන්න පුළුවන්. කොයි පැත්ත ගත්තත් වම් පැත්තේ උඩ ගත්තත් අකුණු පැත්තේ උඩ ගත්තත් නමුත් මැද කිසිම ආතතියක් නැති තැන. හරිම සැහැල්ලු තැන. බරක් නැති තැන. බියක් නැති තැන. දැන් චිල්ලාව කරගෙන බලන්න පදිනකොට ඉදිරියෙන් උඩට ගියා පිටිපසින් උඩට ගියා ලොකු ආතතියක් බයක් තියෙනවා හැම තැනකම සතුට වගේ වැටේ කියන බය. කඩාගෙන වැටේ කියන බය. අතහැරේ කියන බය. ලිස්සා වැටේ කියන බය. මේ හැම බයක්ම තියෙනවා. ඒ කිසිම බයක් නැති තැන තමයි අර මැද කොන්චිල්ලා. හරියටම හරි මැද. ඒ මැද්දේ කිසිම බයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ආතතියක් නැහැ. ලිස්සා වැටීමක් නැහැ. කඩාගෙන වැටීමකුත් නැහැ. නමුත් එතන නවතින්න බැහැ. මොකද අපි ඒක පදිනවා. අපි පදින්නේ උන්චිලා වෙන කවුරුවත් නෙමෙයි වෙන කවුරුත් පද්දවනවා නෙමෙයි අපි පදින්නේ අපි හැම විටම මේ උන්චිලාවට ශක්තිය දෙනවා වාරු ගන්න ඒ අතහරින්න අතහරින්න මෙතන තිබෙන අතහැරීම අතීතය නෙමෙයි අතහරින්නට ඕනේ අතීතයේ තුල සැරිසැරීම අතහරින්න මතක ආවාවේ මතක පැමිණියා ඒ කිසි වරදක් නැහැ සැලසුම් තිබුණා සැලසුම් වලත් කිසි වරදක් නැහැ වරද තිබෙන්නේ එහි ජීවත් වීම ඒ ජීවත් ජීවත් වෙන වර්තමානයේ අතීතේ මතක් කරගන්න අනාගතයේ සැලසුම් කරන්න වර්තමානයේ සිටින්න අතීතේ මතක් කරන්න පුළුවන් හොඳම තැන තමයි වර්තමානයේ අතීතේ නෙමෙයි වර්තමානයේ වර්තමානයේ සිටින කෙනෙකුට පමණයි අතීතේ නිවැරදිව සිහිපත් කරන්න පුළුවන් අනාගතය ක්‍රමානුකූලව සැලසුම් කළ හැක්කේ වර්තමානයේ සිටින කෙනෙකුට පමණයි. නවතින වර්තමානයි. වර්තමානයේ නැවතුණාම ඔරලෝසුව නවතිනවා. බට්ට මේ මැද නැවතුණ ගමන්ම ඔරලෝසුව නවතිනවා. කාලය නවතිනවා. සසර නවතිනවා. එකකටවත් පැවැත්මක් නැහැ තවදුරටත් වර්තමානයේ නැවතුණ ගමන්. වර්තමානයේ නවතින්න ඔරලෝසුව නවතිනවා. කාලය නවතිනවා. සසර නවතිනවා. දුකත් නවතිනවා. දුකකුත් නැහැ. හතතියක් නැහැ. බයක් නැහැ. අනතුරුකුත් නැහැ.
සාර උදේ වගේ කී කතාවේ අර මාළු වගේ දුකු මාළුවට වීදුරුවක් අදාලා බ්ලොක් කළා. ඊට පස්සේ වීදුරුව අලින් කළත් අපෝ යන්නේ නැතුව හිටියා කියන තැන භාවනාවේදී අපිට ඒක කොහොමද අපි ඉඳා ගන්නේ කියන සමහර අවස්ථාවලදී භාවනා කරන අවස්ථාවේදී ගිහින් අතර වෙන හිස් අවකාශයක් වගේ ඒ තැනක් අත්දකින්න වෙලාවක් තියෙනවා. එතනින් එහාට නිෂ්ප්‍රපංචව ඉන්දීව විතරද සිද්ධ විය යුතු නැත්නම් මේ කිසියම් දැක්මක් මත ආවෙද කියලා දන්නේ නැහැ සර්. ඒක නිසා එතන වටහා ගන්න ඕනකමක් කියලා මට හැඟිලා තියෙනවා.
ඔය එක්වරක් අප කිසියම් අත්දැකීමක් ලැබුවාම අප හිතනවා ඒ තමා ලැබිය හැකි එකම අත්දැකීම කියලා. ඒ භවනාව සම්බන්ධයෙන් පමණක් නෙවෙයි ඕනෑම දෙයක් තේ කෝපයක් සමග අපි කිසියම් අත්දැකීමක් ලැබුවම අපි හිතනවා ඒ තමා තේ. ශ්‍රී ලංකාවතයි තේ බොන්නේ ඒ අත්දැකීම ලබන්න. ඉතින් එහා අත්දැකීමක් ලබන්න නෙමෙයි. ඒ පුද්ගලික සමගත් තේ වගේ හැම දෙයක් සමගම අප ලබන අත්දැකීම ලැබූ අත්දැකීම අප අවසාන නැවතුම් තිත විදියට තියාගෙන ඉන්නේ. ඒ තමයි ගමනාන්තය. ඒතර එතෙන්ට යන්න තමයි නැවත නැවත අපි තේබොන්නේ. නැවත නැවත පොල්සම් බල හදන්නේ. නැවත නැවත මේ පුද්ගලයන් හමු වෙන්නේ. නැවත නැවත භාවනා කරන්නේ. අපි එතෙන්ට ගියාම නවතිනවා. මොකද ඒ සැලසුම් කර තිබෙන්නේ එතෙන්ට යන්න. මානසික සැලසුමක් හදා තිබෙන්නේ ඒ තමා බිත්තිය. ඉංහාට බිත්තියක් තියෙන. යන්න බෑ. මොකද හැමදාම එතෙන්ට ගිහිල්ලා අපි නැවතුණා. ඊයේත් එහෙමයි පෙරේදත් එහෙමයි. නැවතීම එකක්. ඉංහාට යන්න බෑ කියා සිටීම තවත් දෙයක්. කිසියම් දුරක් ගිහිල්ලා නවතින්න වෙන එක එකක්. හැබැයි ඉන්හිහාට යන්න බෑ කියලා හිතනවා නම් ඒ තමයි වැරැද්ද. ඒ සිතීම තමයි තාප්පේ හදන්නේ. ඇත්තටම තාප්පයක් නෑ. ඇත්තටම වීදුරුවක් නෑ. අපි හිතනවා මෙතනින් එහාට යන්න බෑ මට. මින් එහා ගමනක් නෑ. ඒ සිතවිල්ල අපව බ්ලොක් කරනවා. ඒ සිතවිල්ල අපට හරස් කපනවා. එම නිසා භාවනාවේදී නම් කළ හැකි දෙයක් තමයි වාඩි වී ඒ හුරු පුහුණු වන භාවනාව පටන් ගන්න කලින් මතක් කරගන්න ඔය අත්දැකීම. ඔය භාවනාවෙන් අපව ගෙනිහිලා නවත්තන තැනක් තිබෙනවානේ ඒ අත්දැකීම මතක් කරගන්න. හොඳට මතක් කරගන්න සිහිය. දැන් යද්දකීම ලැබලා නැහැ මේ දැන් පටන් ගත්තා විතරයි. නමුත් මතක් කරගන්න කලින් භාවනාවේදී මොකද්ද ලැබුණ අත්දැකීම. ඊට කලින් මෙතෙන්ට තමයි ආවේ. එතෙන්ට ගියාම කොහොමද ශරීරයට දැනුනේ මට? ශරීරය දැනුණාද? ශරීරය දැනුණා නම් කොහොමද දැනුනේ? වේදනා දැනුණාද? හුස්ම දැනුණාද? බර දැනුණාද ශරීරේ? මේ එක එක ලක්ෂණයක් වෙන වෙනම විමසා බලන්න. හිත කොහොමද දැනුනේ? සිතිවිලි ආවද? මතක් වුණාද? කාලය දැනුණාද? මොනවත් තිබුණ හැඟීම් සතුටේ තිබ්බද? උපේක්ෂාවද තිබ්බේ? ඒ කිසිවක් තිබුණ නැද්ද? මේ විදිහට මේ එහෙම ලිස්ට් එකක් හදාගෙන ඒ ලිස්ට් එක චෙක් කරලා බලන්න මතකේ. නැවත නැවත මතක් කරමු. හඳුනාගන්නේ අත්දැකීම සිහියේ. මතකයේ තුලින් සිහිපත් කරගෙන සිහියෙන් හඳුනාගන්න. හඳුනාගෙන දැන් මම ආයේ භාවනා කරන්න යන්නේ. මේ භාවනාවේදීත් මේ අත්දැකීම මට ලැබෙන්න ඉඩ තියෙනවා. නොලැබෙන්නත් ඉඩ තියෙනවා, ලැබෙන්නත් ඉඩ තියෙනවා. ලැබුණත් නොලැබුණත් එය නෙවෙයි මගේ ඉලක්කය. එය ලබා ගැනීමත් නෙමෙයි ඉලක්කය, එය අත්හැරීමත් නෙමෙයි ඉලක්කය. එනිසා එය ලැබෙනව නම් ලැබුණා. නොලැබුණොත් නොලැබුණා. ඒ උපේක්ෂාවෙන් භාවනාව පටන් ගන්න. පටන් ගෙන භාවනාව කරගෙන යන්න. යන විට අර අත්දැකීම නැවත ලැබුණොත් ඒ ඔබට මේ කිව්වේ හිස් භාවය, මේ නිෂ්ප්‍රපංච සිතිවිලි නැති ස්වභාවය දැනගන්නා මේ මං කලින් හිතුව දේනේ ලැබෙන්නේ. මං දන්නවනේ මෙහෙම අත්දැකීමක් ලැබෙන්න යන්නේ කියලා. ඒ අත්දැකීම ඇතුළට සිහියෙන් යන්න. හොඳ සිහියෙන් ඒ අත්දැකීම ලැබෙන්න පටන් ගත්ත මොහොතේ සිටම සිහිය හොඳට හදාගන්න. බලන්න අර තමන් හඳුනාගත්ත ලක්ෂණ ඒ විදිහටම තියෙනවද? ශරීරයේද එහෙමද? හිත එහෙමද? හොඳට බලන්න. මොනවද නැත්ති, මොනවද තියෙන්නේ? මේ දෙක හඳුනාගන්න. නැත්ති මොනවද? ඉතිරි වී තිබෙන්නේ මොනවද? එම අත්දැකීම ඉතාම සුවදායි නම් කයටත් හිතට ඒ සුවදායි අත්දැකීම කෙරෙහි කිසියම් අපේක්ෂාවක් තිබෙනවා නම් ඒ අපේක්ෂාව හඳුනාගන්න. මේ අත්දැකීම දිගටම තිබිය යුතුයි, මීට වැඩිය තිබිය යුතුයි, මේ අත්දැකීමේ ගැඹුරට යා යුතුයි, මේ අත්දැකීම තිබෙන කාලයේ වැඩි විය යුතුයි ආදී වශයෙන් තිබෙනවා නම් කිසියම් අපේක්ෂාවක් අපේක්ෂාව හඳුනාගෙන අපේක්ෂාව අත්හරින්න. අත්දැකීම නෙමෙයි අත්හරින්නට ඕනේ, අපේක්ෂාව අත්හරින්න. අපේක්ෂාව අත්හැර සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න. ඒ අත්දැකීමත් සමග තමන් විඳින්නේ මොනවද? නොවිඳින්නේ මොනවද? ඒ ගැන හොඳ සිහියකින් ඉන්න. ඉතිරි වී තිබෙනවාද කිසියම් බරක්? ඕනෑම අත්දැකීමක බරක් තිබෙනවා. ඒ බරක් නැති අත්දැකීමක් නැහැ. මොකද්ද මේ අත්දැකීමේ තිබෙන බර? බොහොම සැහැල්ලුවේ ඇත්ත. සැහැල්ලු වුණත් ඒ අත්දැකීමක් නිසායි බරක් තිබෙනවා. ඒ අත්දැකීමේ තිබෙන බර හඳුනාගන්න. ඒ බරත් අත්හරින්න පුළුවන් නම් කොපමණ සැහැල්ලුවක් වෙයිද කියන ඒ දැක්ම ඇති කරගන්න. මේ ඉතිරි වෙලා තිබෙනවා නම් බරක්, ඒ බරත් අත්හරින්න පුළුවන්. ඒ බරත් ඔළුවෙන් හැල්ලු කරන්න පුළුවන් නම් මීටත් වඩා සැහැල්ලුවක් ලැබේ. ඒ ආකල්පය ඇති කරගෙන සිහියෙන් ඉන්න. එවිට ඉදිරි ගමනක් තිබෙනවා නම් ඒ ගමනේ යන්න පුළුවන්.
සෙන්දි සාමාන්‍ය ලෝකයේ ආශ්‍රාසයක් ගැනීම නිවැරදිව සඳහා ප්‍රයෝජනයක් සඳහා යෝගාවචරයා මේ ආශ්‍රාසයෙන් ඉහාට ගිය ශික්ෂණයක් සඳහා කියන තැන ඒක තමයි කියන්නේ ආදාන උපාදාන ආදාන ප්‍රතිසද්ද කියන කාරණා.
අපට සියල්ලම දෙන්නේ හුස්මනේ. මේ අපි අද අත්පත් කරගෙන තිබෙන යම්තාක් දේවල් තිබෙනවා. මේ හැම දෙයක්ම අපිට දීලා තියෙන්නේ හුස්ම. නමුත් අපි දන්නේ නැහැ හුස්ම තමයි මේ හැම දෙයක්ම අපිට දී තිබෙන්නේ කියලා. අපි හිතන්නේ එක්ක මේවා අප උපයාගත් දේවල් නැතිනම් කවුරුන් හෝ තිලින කළ දේවල් කියලා. එහෙම ඇත්ත වෙන්න පුළුවන්. විශේෂ මහන්සියෙන් උපයාගත් දේවලුත් වෙන්න පුළුවන්. අනුන්ගෙන් ලද තියාගත් වෙන්න පුළුවන්. නමුත් ඒ හැම තියාගයක් පිටපසම හුස්ම හිටියා. හැම ඉපීමක් පිටපසම හුස්ම හිටියා. හුස්ම සිටින්න අපට උදව් කළා. හුස්ම බෑ කීවනම් මේ කිසිවක් අපිට අද ලැබෙන්නේ නැහැ. හුස්ම කීවනම් මට බෑ කියා. ඔය අප සැලසුම් හදනවා. ඒ සැලසුම් ඉටු කරගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා හොයා බලනවා. හැබැයි අපි කිසිම තැනක හුස්ම ඕනි කියලා හිතන්නේ නැහැ. ඒ හැම සැලසුමක් ඉටු කරගන්න හුස්මක් ඕනේ. හුස්ම නැති වුණොත් මොනවා තිබුණත් ඒවා සැලසුම් පමණයි යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඒ සිහින සැබෑ වෙන්නේ හැම සිහිනයක්ම. සැබෑ කරගන්නට හුස්ම ලොකු දායාදයක්, ලොකු උපකාරයක්. ඒ සිහින කඩාගෙන වැටුනහම හදාගත්ත හීන හැබෑ කරගන්න බැරුව බලාපොරොත්තු බිඳ වැටෙනවනේ. එවිට අපි හූල් වෙනවා. ඒ හූල්ලන්නත් උදව් වෙන්නේ හුස්මම තමයි, වෙන කවුරුවත් නෙමෙයි. ඒ දුක බෙදාගන්නේ හුස්මත් එක්ක අපි. අපි දීර්ඝ හුස්ම පිට කරනවා, සුසුම් හෙලනවා. ඒ සුසුම් හෙලනවා කියන්නේ වෙන මොනවත් නෙමෙයි. ඒ දුක දැන් මේ හුස්මත් එක්ක අපි බෙදා ගන්නවා. වෙන බෙදා ගන්න කෙනෙක් නෑ දැන්. ඉන්නවනම් අපි බෙදා ගන්නවනේ. සුසුම් හෙලෙලේ ඉන්නේ නෑනේ, හූල්ලන්නේ නැහැ. ඉන්නවා, මිනිස්සු ඉන්නවා. හැබැයි හිතියට වැඩක් නෑ. මේ ඇතුලේ තියෙන දුක දන්නේ හුස්ම විතරයි. වෙන කවුරුවත් දන්නේ නෑ. වෙන කෙනෙක් ඉත හිතා ගන්න පුළුවන්. ළඟින් ඉන්න අයට තේරෙනවා මේ දුකින් ඉන්නේ. අහනවා මොනවද කරන්න තියෙන්නේ, අපිත් ඉන්නවනේ කියලා. නමුත් ඒවා බාහිර උදව් විතරයි. ඒ උදව් ඕනේ, අනිවාර්යයෙන්ම ඕනේ. හැබැයි හුස්ම වගේ ඇතුලේ දුක බෙදා ගන්න තව කෙනෙක් නැහැ. නමුත් අපි ගෞරවයේ හුස්මට දෙන්නේ කවදාවත් දීලා නැහැ හුස්මට ඒ ගෞරවය. හුස්ම නැතුව බෑ කියලා හිතලත් නැහැ. මේ හැම දෙයක්ම ලබා ගන්න හුස්ම උදව් කළා කියලාත් අපි හිතලා නැහැ. ඒ කෘතවේදීත්වයක් නැහැ, ඒ අගයක් නැහැ, ඒ ගෞරවයක් නැහැ. සම්පූර්ණයෙන් හුස්ම අමතක කළා දාලා අපි ජීවත් වෙන්නේ. හුස්ම නොගන්නා නිර්වායු ජීවීන් විදියට තමයි අපි ජීවත් වෙන්නේ. බලන්න කොතරම් අකෘතඥ බවක්ද කියලා. ඊට වැඩිය අකෘතඥ බවක් තියෙනවද? කෘතවේදීත්වය ගැන අප හරියට කතා කරනවා. නමුත් කෘතවේදී විය යුතුම දෙයකට අපි කෘතවේදී වෙලා නැහැ. අන්න පළවෙනි වතාවට පුද්ගලයෙක් හුස්මට පළවෙනි තැන දෙනවා. හුස්ම තමයි පළවෙනි දේ ජීවිතේ. පළවෙනිම දේ හුස්ම. මේ ජීවිතේ අපි මුලින්ම කළේ හුස්ම ගැනීම. ඉන් පසුව තමයි අන් සියල්ල කළේ. නමුත් ඒ තැන අපි දුන්නේ ප්‍රමුඛ ස්ථානය. ඒ වගේම දැනුත් හුස්ම තමයි පළවෙනි දේ. ඒත් අපි ඒ දේ දීලා නැහැ. අන්න ආනාපානසති භාවනාවේදී අපි හුස්මට දෙනවා පළවෙනි තැන. පළවෙනි තැන දෙනවා. දිව දිය යුතු දෙයට පළවෙනි තැන දෙනවා සුදුස්සාට. ඒ විදිය හැඟීමකින් ආනාපාන සති භාවනාව කර බලන්න. ඒ අපූර්වතම භාවනාවක් කියන්නේ කරදරයක් නෙමෙයි. මේ හුස්ම ගැන ඒ විදිය හැඟීමක් ඇති කරගෙන ආනාපාන සතිය කරන්න. බොහොම පහසුවෙන් හිත එකඟ කරගන්න පුළුවන්. එහෙම නැතුව නිකන් වියලි අජීවි යා හුලඟකට මේ අවධානය යොමු කරනවා කියන හැඟීම ඇති කරගත්තොත් නම් ඒ කිසි රසයකුත් නැහැනේ, කිසි දෙයක් ගතියකුත් නැහැ. නැහැ හැඟීමකින් කරන්නේ, හැඟීමකින්. ඇලීමකින් නෙමෙයි හැඟීමකින් කරන්නේ. හුස්මට ඇලිලා වැඩක් නැහැ. ඇලෙන්නත් බෑ හුස්මට. ඇලෙන්න බැරි දේවල් වලින් පළවෙනිම දේ තමයි හුස්ම. අපි සියල්ලටම ඇලිලා තියෙන හුස්මේ උදව්වෙන්, නමුත් හුස්මට ඇලෙන්න බෑ කාටවත්. හුස්මට ඇලිලා හුස්ම අල්ලගෙන නවත්තගෙන මගේ හුස්ම කියලා හිර කරගන්න බෑ කිසි කෙනෙකුට. ඇලෙන්න බැරි දෙයකට ඇලෙන්න එපා. හැබැයි ඒකේ ගෞරවයක් ඇති කරගන්න, හැඟීමක් ඇති කරගන්න. ඒට දීවයීත්තු තැන දෙන්න. මේ ජීවිතයේ මෙතෙක් සාර්ථක වුණා නම් ඒ සාර්ථකුණේ හුස්මේ උදව්වයි. ලෞකික සාර්ථකත්වයක්, ආධ්‍යාත්මික සාර්ථකත්වයක් ලැබුණා. ඒ තමයි ඇත්ත. ඒකෙ මෙතෙක් කල් මම දුක් විඳන නම් ඒ විඳ හැම දුකක්ම මෛත්‍රි එක බෙදාගත්තේ හුස්ම. හුස්මත් එක්කයි මම බෙදාගත්තේ. හුස්ම තමයි ළඟින්ම ඉන්න, ඇතුළෙන්ම ඉන්න කල්යාණ මිත්‍රයා. දැන් ඒ මිත්‍රයත් එක්ක වෙනම සම්බන්ධතාවයක්, අලුත්ම සම්බන්ධතාවයක් හදා ගන්නවා ආනාපාන සතිය. කිසිවක් ලබා ගන්නට නෙමෙයි දැන් හුස්ම පාවිච්චි කරන්නේ. කිසිවක්ම ලබා ගන්න නෙමෙයි, කිසිවක් බෙදා ගන්නත් නෙමෙයි. ලබා ගැනීමට සහ බෙදා ගැනීමට පාවිච්චි කළ හුස්ම අවබෝධයට පාවිච්චි කරනවා. දැන් අවබෝධය සඳහා හැම හුස්මක්ම උදව් කරගන්නවා. අවබෝධය සඳහා තමන්ව අවබෝධ කරගන්න, තමන්ගේ වර්තමාන තත්ත්වය අවබෝධ කරගන්න. හැම ප්‍රස්වාසයක්ම උදව් කරගන්නවා තමන්ව අවබෝධ කරගන්න. ඉතින් ඒ ලක්ෂණ ගන්නවත් තියෙන නේ, ඒක කතා කරන්න අවශ්‍ය නැහැ නේ. හැම ආස්වාසයකම තියෙන ලක්ෂණ, හැම ප්‍රස්වාසයකම තියෙන ලක්ෂණ තමයි තමන්ගේ ලක්ෂණ. අනුන්ගේ ලක්ෂණයක් නැහැ කිසිම ආස්වාසයක, කිසිම ප්‍රස්වාසයක. ඒ තමන්ගේ ලක්ෂණ තියෙන්නේ. වර්තමාන තමන්ගේ ලක්ෂණ. ඊයේ හිටිය තමන්ගේ ලක්ෂණ නෙමෙයි, හෙට ඉන්න තමන්ගේ ලක්ෂණත් නෙමෙයි, අද ඉන්න මේ මොහොතේ ඉන්න තමන්ගේ ලක්ෂණ. ඒතර මේ මොහොතේ සිටින තමන්ව දකින්න උපයෝගී කරගන්නවා ආස්වාස ප්‍රස්වාස. මෙතෙක් කාලයක් ඒ හුස්ම පාවිච්චි කරේ ලබා ගැනීමට සහ බෙදා ගැනීමට. දේවල් අත්පත් කරගෙන සතුටු වෙන්නත්, අත්පත් කරගන්න බැරි වුණාම ඇතිවෙනු දුක බෙදා ගන්නත්. නමුත් දැන් අපි හුස්ම පාවිච්චි කරනවා වෙනම අරමුණකින්. හුස්මට දෙනවා ආධ්‍යාත්මික වටිනාකමක්, භෞතික වටිනාකමක් නෙමෙයි. ඔක්සිජන්ද ඇතුල් වෙන්නේ, කාබන් ඩයොක්සයිඩ්ද පිට වෙන්නේ, ඒ කතාවක් නෑ ආනාපාන සතියේදී. ඒ ගැන කිසිම කතාවක් නෑ. පිරිසිදු වාතය අරගෙන අපිරිසිදු වාතය පිට කරනවා ආනාපාන සතියේ කිසිම තැනක ඒ කතාවක් කියලා නෑ නෑ. ආස්වාසයත් එකසේ වටිනවා, ප්‍රස්වාසයත් ඒ වගේම වටිනවා. ආධ්‍යාත්මික ගමනට හැම ආස්වාසයකටම දෙන්න ආධ්‍යාත්මික වටිනාකම, හැම ප්‍රස්වාසයකටම දෙන්න ආධ්‍යාත්මික වටිනාකම. ඉඩ දෙන්න ඇතුල් වෙන්න හුස්මට නිදහසේ. එයාට අවශ්‍ය විදිහට, තමන්ට අවශ්‍ය විදිහට නෙමෙයි, හුස්මට ඕන විදිහට. ඒ තමයි ආනාපාන සතියේ පළවෙනි රීතිය. පළවෙනි රීතිය ඉඳ දෙන්න හුස්මට, නිදහසේ ඇතුල් වෙන්න සහ නිදහසේ පිට වෙන්න. අවසාන ඵලය තමයි නිදහස විමුක්තිය. වෙන කිසිවක් නෙමෙයි. අවසානම් ඵලයේ භාවනා විමුක්තිය. නිදහස. ඒ අවසාන ඵලය අපි මුලින්ම හුස්මට දෙනවා. අපි ගන්න අපි මුලින්ම හුස්මට නිදහස දෙනවා. ඔබ නිදහසේ ඇතුල් වෙන්න, ඔබට අවශ්‍ය පරිදි ඇතුල් වෙන්න, ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඇතුල් වෙන්න, ඔබට අවශ්‍ය තරම් කාලය ගන්න. මගෙන් නැහැ කිසි බාධාවක්. මා පාලනය කරන්නේ නැහැ ඔබ. අකුල් හෙලන්නේ නැහැ ඔබ. ඔබට බාධා කරන්නේ නැහැ ඔබට. රඳව ගන්න නැහැ ඔබ. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඔබ. ඒ කිසි දෙයක් නැහැ. ඒ කිසි දෙයකින් තොරව ඔබ නිදහසේ ඇතුල් වෙන්න. ඔබට උපරිම නිදහස තිබෙනවා. අසීමිත නිදහසක් දෙනවා හුස්මට. අසීමිත නිදහසක් දෙනවා ප්‍රස්වාසයට. රූපාදානයකින් තොර හුදු උපයෝගී කර ගැනීමක්. අල්ලා ගැනීමකින් තොර උපයෝගී කර ගැනීම. තේයයි වෙන්න ඕනේ නැත්තේ දෙන්නේ ඒක කරගන්න තමයි මේ මහන්සි වෙන්නේ. ඉතින් අර ඔබතුමායි කිව්ව දේ බොහොම වටිනවා. ඒ තමයි ඇත්තම ඇත්ත. අර වාඩි වෙලා ඒ දුක් විඳීම නිසා ජීවිතේ සපවත් වෙන්නේ. ඒ වාඩි වෙලා ඒ දුක විඳේ නැත්නම් අර ජීවිතේ ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්نين අපි විඳිනවා. ඊට වැඩි දුකක් විඳිනවා වාඩි වෙලා හිත එකඟ කරගන්න ගන්න සායිදී විඳින දුකට වැඩි දුකක් විඳිනවා අපි ජීවිතයේ ප්‍රශ්නයක්දී ජීවිතය අවුල් කරගෙන. ඒ ජීවිතයේ ගැටලුවකදී ජීවිතය අවුල් කරගන්න නැතුව ඒ තේරුම් අරගෙන කල යුතු දේ කරන්නත් අත්හරින්න ඕන දේ අත්හරින්නත් අර වාඩි වෙලා විඳින දුක උදව් වෙනවා. එනිසා ඒ සතුටින් ඒ දුක විඳින්න. ඒ දුකින් දුක් විඳින්න එපා. ඒ දුක විඳින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සතුටින් දුක් විඳින්නත් පුළුවන්, දුකෙන් දුක් විඳින්නත් පුළුවන්. පැහැදිලිව තේරුම් ගන්න මේ අර නිදහසේ පියාඹන සමනලේ බිහි කිරීමට කෝෂගත වීමක් වගේ ඒක හිරවීමක් තමයි. දැන් ඒක අඟලක්වත් ඉදිරියට යන්න බෑ. හිර වෙලා ඉන්නේ ඒ කෝෂය ඇතුළ. වාඩි වී භාවනා කිරීමත් එබඳු දෙයක්. එහි ප්‍රතිඵල දැනෙන්නේ ඔබතුමා කිව්ව විදිහටම 100ට 200ක් ඇත්ත. ඒ වෙලාවට නෙමෙයි. කොයි වෙලාවෙ දැනෙයිද කියන්න බෑ. කොයි වෙලාවෙ හරි ඒ වාඩි වී ගත්ත උත්සාහයේ ඒ ප්‍රයත්නේ ඒ පුබුදවා ගත්ත අවදිමත් භවයේ ඒ දිනු කරගත්ත සිහිනුවනේ ප්‍රයෝජනේ තියෙනවා. ඒ ප්‍රයෝජනේ ඒ ඊළඟ පැයෙදි වෙන්නත් පුළුවන්, හැන්දෑවෙදි වෙන්නත් පුළුවන්, පහුදා වෙන්නත් පුළුවන්, කොයි වෙලාවෙ හරි. අපතේයමක් නැහැ. ජීවිතේම භවනාවක් කරගන්න ඒ තමයි පළවෙනි පියවර. හෝඩිය ඉගෙන ගැනීම තමයි පළවෙනි පියවර. මහා ග්‍රන්ථයක් කියවීම. හෝඩිය කියෝ ඉන්න නෙමෙයි අපි හෝඩිය ඉගෙන ගන්න. හැමදාම මැරෙනකල් ආයන්න කියවන්න නෙමෙයි. හැබැයි ආයන්න කියවන්න නැතුව කිසිම පොතක් කියවන්න බෑ අපිට. ලියන්නත් බෑ. කියවීම තමයි ඉලක්කය. හෝඩිය ඉගෙන ගැනීම තමා පුහුණුව. ජීවිතේ කියවන්න. ජීවිතේ කියවන්නට ජීවිතේ හෝඩිය ඉගෙන ගන්නවා පියස් දෙක වහගෙන. ලොකු උත්සාහයකින්. හෝඩියේ ඉන්න නෙමෙයි අපි හෝඩිය ඉගෙන ගන්න. ඊට ඉහළ පන්තිවලට යන්න. ඉහළ සාමාර්ථ ගන්න. කඩේින් පැනලා යන්න. සතුටින් වාඩි වෙන්න. ඒ වාඩි වෙලා ඉන්න වෙලාවයි සතුටක් නැති වෙනවට කමක් නැහැ. සතුටින් වාඩි වෙන්න. ඒ මතක් කරගන්න මේ භාවනාවෙන් ජීවිතේ වෙලා තියෙන වෙනස්කම්. කොපමණ වෙනස්කම් වෙලා තියෙනද ඒ මතක් කරගන්න. මතක් කරගෙන ඒ භාවනාවට දිය යුතු ගෞරවයේ දෙමින් වාඩි වෙන්න. වාඩි වෙලා ඉන්න වෙලාවේ සමහරට අපහසුතා දුක් ඒ භාවනාව හරියට වෙන්නේ නැහැ කියන හැඟීම් ඒ ඔක්කොම එනම ඇති. ඒකට කමක් නැහැ. ඒ ගැන පසුතැවෙන්න එපා. ඒ හරියට ඔය අහස් වෙඩිල්ලක් මල් වෙඩිල්ලක් එකතු කරනවා වගේ. ඒ එක තැනකට වෙලා ඒ කිසියම් බටයක් ඇතුළට එක 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 ඒ ගිනි වෙඩි බෙහෙත් දමමින් ඒ හදන්න එපා. ඒ වගේ දෙයක් වාඩි වෙලා කරන්නේ. ඒ සමාධි කිසිම සතුටක් නැති වෙන්න පුළුවන්. මහ කරදරයක් වගේ එකින් එකට එකින් එකට දුවනවා හිත අපහු ගේනවා. ආයි සද්දයකට දුවනවා එහෙන් මෙහෙ රිදෙනවා. ඒව ආපහු ගේනවා මෙතෙන්ට හිත. එහෙම තමයි මේ මල් වෙටිල්ල හදාගන්නේ. ඒ කිසි කෙනෙකුට ඒක තමා කිව්වට ලස්සනක් තියනවා කියලා බලන් ඉන්න කෙනෙකුටත් ඒ ලස්සනක් පේන්නේ නැහැ මොන කම්මැලි වැටද. මිට වැඩි හොඳයි මිදුල අතු ගෑවනම් මිට වැඩි හොඳයි පොල් ගෑවනම් කියලා හිතෙන්න පුළුවන් තව කෙනෙකුට. මොකද්ද මේ කරන්නේ? නමුත් ඒ ප්‍රයත්නය, ඒ උත්සාහය ඉතාම ලස්සන මල් වෙදිල්ලක්සේ පත් වෙනවා, පිපෙනවා. ඒතර බාලේ කොච්චර ලස්සනද? මුළු අහසම ඒකාලෝක කරනවා. වෙනසක් තියෙන්න ඕනේද? ඒ වෙනසක් ගැන ඇලීම් ගැටීම් ඇති වෙන්නේ ඒ ඇලෙන විදිහටම දිගටම තියෙයි කියලා හිතන නිසානේ. අපි යමකට ඇලෙන්නේ ඒ දෙහි මොකක් හරි තියෙන හොඳක් දැක්කොත් නේ. එක්ක රහක් එක්ක ලස්සන සුවඳක් මොකක් හරි කුමක්කෝ ඒ අප දුටු ලස්සන අප අද්දුටු සුවඳ අප විඳි රස ඒ විදිහටම සදාටම තියේයි සදාටම තිබිය යුතුයි කියන ආකල්පයෙන් සහ අපේක්ෂාවෙන් තමයි අපි ඇලෙන්නේ. ඒ වෙනස් වෙනවා කියන එක දන්නවනම් ඒ පිළුණු වෙන බව දන්නවනම් නීරස වෙන බව දන්නවනම් ලොකු ඇලීමක් ඇති කරගන්නේ අපි. ගැටෙන්නේ නැහැ. ඒ ගැටීමෙන් ඇති වෙන දුක සදාටම තියේ කියලා හිතනොත් තමයි අපි දිගටම දුකත් එක්ක ගැටි ගැටි ඉන්නේ. දුකට වෛර කරන්නේ, දුක දුන්නු අය කියලා කොටසක් හදාගෙන ඒ අයට වෛර කරන්නේ. ඒ අයටත් අපි දුක් දෙන්න හදන්නේ. අපිට රිදෙව්ව අපි ත්‍රිදවන්න ඕනි කියලා. එහෙම අපි යන්නේ පටලැවෙන්නේ ඒ වේදනාව සදාකාලික විදියට ගන්න නිසා. හැබැයි වේදනාව తాවකාලිකයි කියන කාරණේ අවබෝධ වෙනවා නම් ගැටෙන්න යන්නේත් නැහැ. ඒතට ඇලීමෙන් ගැටීමෙන් අපි නිදහස් වෙනවා අනිත්‍ය තේරුම් ගැනීම. මේ නීවරණ ඇති කරගන්න උදව් වෙනවා අනිත්‍ය දැක්ම. අනිත්‍ය නොදැක නීවරණ නැති කරන්න බෑ. ඔය කාරණා දෙක අතර තිබෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. එකිනෙකා පෝෂණය කරනවා. සමාධිය විපස්සනාව පෝෂණය කරනවා, විපස්සනාව සමාධිය පෝෂත් කරනවා. නිසා මේ දෙක එකට යන්නේ. හරි දැක්මකින් තොරව සමාධියක් ඇති වෙන්නේ නැහැ කොහොමද? සම්මාදිට්ඨියෙන් තොරව සම්මා සමාධියක් එන්නේ නැහැ. සම්මාදිට්ඨියනේ මුල, සම්මා සමාධිය තමයි අන්තිම කෙළවර. යගෙම හරි දැක්මක් ඇති වෙන්නත් තැන්පත් හිතක් ඕනේ. කලබල හිතකට ඇත්ත පේන්නේ නැහැ. මේ දෙකම වැදගත්. එක වගේ වැදගත්. එනිසා මේ කාරණා අංශ දෙකම දියුණු කරගන්න උත්සාහ කරන්න. දෙකම දියුණු කරගන්න. එකක් නෙමෙයි, එකක් දියුණු කළා ඉන් පස්සේ අනිත් එකට යනව නෙමෙයි. දෙකම එකවර. අන්තික අවබෝධයේ ස්ථිර බව ගැන ඒක එහෙම හිතන්නේ යන්නේ. අවබෝධයේ අවබෝධයේ කිස්තිර අස්තිර බවක් නැහැ. ඔය ස්ථිර අස්තිර වෙන්නේ අවබෝධයන්ට නෙමෙයි, හැඟීම් වලට. අපි ස්ථිර අස්තිර කතා වෙන්නේ හැඟීම් සම්බන්ධයෙන්. අපිට ඕන ස්ථිර කරගන්න, අස්ථිර කරගන්න ඕනේ හැඟීම්. අපි කැමති හැඟීම් අපිට ස්ථිර කරගන්න ඕනේ. අකමැති හැඟීම් අස්ථිර කරගන්න ඕනේ. අවබෝධය එහෙම ස්ථිර කරගන්න ඕන එකක්වත් අස්ථිර වෙන දෙයක්වත් නෙමෙයි. අවබෝධය යනු එහෙම ලියාපදිංචි කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් තමන්ව ලියාපදිංචි කරගන්න බෑ. මට මේ දේ අවබෝධ වුණා. අහවල් දවසේ මේ දේ මා අවබෝධ කරගත්තා කියලා එතන ඉවර, ඒ පරිච්ඡේද ඉවර වෙන්නේ නැහැ. දැන් අවබෝධ වෙනවද? මේ මොහොතේ අවබෝධයෙන් ඉන්නේ. අවබෝධයේ සෑම විටම අප වර්තමානයේ තවනවා. දැන් ඉන්නේ අවබෝධයෙන්. ඊ අවබෝධ කරගත්ත නෙමෙයි, පෙරේද අවබෝධ කරගත්ත නෙමෙයි, දැන් ඉන්නේ අවබෝධයෙන්. දැන් අවබෝධය ලියාපදිංචි කරගන්න හදන්න එපා තමයි. ධෛර්යය කියන දේ එකාකාරී නෑ. ධෛර්යය සරල රේඛාවක ගමන් කරන දෙයක් නෙමෙයි ධෛර්යය. වීරිය සරල රේඛාවක ගමන් කරන්නේ කවදාවත්. හරියට අපි ගල් කැටයක් වේගෙන් උඩ දැම්මම ඒ සරල රේඛාව ගිහලට යන්නේ නැහැ. අතින් ගිලිහුණු මොහොතේ තමයි උපරිම වේගය තියෙන්නේ. ඒ උපරිම වේගය එන්නේ අඩු වෙනවා. අඩු වෙන්න අඩු වෙන්න ඒ පොළවට නැමෙනවා. පොළවට බර වෙනවා. පහළට හැරෙන්නට පටන් ගන්නවා. එතන අතින් ගිලිහුණු මොහොතේ සිට මේ නැවත පහළට වැටෙනවා. නැවත නතර වූ දෙයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. එමෙම ගිහිලා ඒ ගල් කැටියේ යන්න පුළුවන් උපරිම දුර යනවා. ගිහිලා නවතිනවා එක තැනක. එක තැනකදී අහසේ නවතිනවා ඒ ගල් කැටේ. නැවතිලා බලනවා දැන් මොකද්ද වෙන්නේ. තායි තල්ලුවක් ආවේ නැත්තම් උඩට යන්න. ඉතින් ගල් කැටේට බෑ දැන් තීරණයක් ගන්න. එයාට වැටෙන්න වෙනවා. එයා වැටෙනවා පහළට. බින්දුවෙන් පටන්ගෙන වැටෙනවා. ඒ අහසේ නැවතිච්ච තැන කිසිම වේගයක් නැහැ. උපරිම තැනට ගිහලා නැවතුණාම එතන කිසි වේගයක් නැහැ. නිශ්චලයි. බලයකුත් නැහැ. එතනින් ආපහු දැන් වැටෙනකොට එක් බිංදුව 1 2 මේමල ආයි පොළොවට මහා වේගකින් වැටෙනවා. මහා වේගකින් වැටෙනවා. මේ තමයි වීරියේ ස්වභාවය. වීරිය හැම විටම ඒ විදිහට තමයි ගමන් කරන්නේ. උපරිම තැනකින් පටන්ගෙන ටික ටික අඩුවෙනිය යනවා. ගිහලා වීරිය නැති තැනකට එනවා. නැති තැන නවතිනවා. නැවතිලා බලනවා තල්ලුවක් එයිද? තල්ලුවක් ආවොත් තව ඉදිරියට යනවා. එහෙම නැත්තම් හිටිය තැනටම ආපහු වැටෙනවා. බලාපොරොත්තු වෙන්න එපා. ඒකාකාරී වීරියක්, ඒකාකාරී ධෛර්යයක් බලාපොරොත්තු වෙන්න එපා. වීරිය කියන්නේ අනිත්‍ය දෙයක්, සංඛාරයක්. ධෛර්යය යන සංඛාරයක්. හදාගත්ත දෙයක්, අප විසින් හදාගත්ත දෙයක්. අප විසින් හදාගන්න ඕනෑම දෙයක ස්වභාවය තමයි එය නොහැදූ දෙයක් බවට පත් වෙනවා. අඩු වෙන දෙයක් බවට පත් වෙනවා. ශූන්‍ය වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ වීරියටත් පොදුයි. කලකිරෙන්න එපා. අවබෝධ කරගන්න. ඒ වීරිය තුලින්ම අවබෝධ කරගන්න සමස්තේ ස්වභාවය. ඒ අවබෝධ කරගන්නේ සමස්ත සසරේම ස්වභාවය. ඒට වීරිය පුංචි කැඩපතක් වුණා විතරයි. වීරිය කැඩපතක් බවට පත් කරගන්න. සමස්තේ දකින්න, සමස්තේ යථා ස්වභාවය දකින්නට ඒ දුර්වල වෙන වීරිය කඩපතක් කරගන්න. ඒ වීරිය අවසාන පහන්සිලුව. දැන් නිමෙන්ද කිට්ටු. ඉන්පසු කිසිම වීරියක් නැති මහා අඳුරක්. හැබැයි අවසාන පහන්සිලුව නිවෙන්න යන අන්තිම තප්පරේ හරි ඒ සිලුවෙන් දකින්න, ඒ එළියෙන් දකින්න මේ සියල්ලේම ඇත්ත තත්ත්වය, ඇත්ත ස්වභාවය. මේ තමයි සියල්ලේ ස්වභාවය. මේ ස්වභාවයට යටත් නොවන කිසිවක් නැහැ. කිසිවක්ම නැහැ. එහෙම දුටුවහම එක පැත්තකින් ඒ වීරියෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නවා වෙනවනේ. වීරිය තිබුණත් එකයි ඊට පස්සේ නැතත් එකයි ඊයින් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ ගත්තා. දෙවෙනි කාරණය ඒ අවබෝධය ඇති කරගත්තොත් ඇති වෙන සංවේගයක්. මේ හැම දෙයක්ම කොයි මොහොතේ කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ. තමයි ඒ දේ විසික් කරපු කෙනාගේ ඔළුවටම මේ ගල වැටෙන්න පුළුවන්. ඒතර තමන්ම විද්ද ගුවනට විද්ද ගල් කැටයක ගොදුරක් බවට තමන්ම පත් වෙන්න පුළුවන් ඉලක්කයක් බවට. ඒ වගේ අපි මේ ආයාසයෙන් වීරියෙන් හදාගන්න දේවල් අපේම ඔළුවට තමයි වැටෙන්නේ. වෙන කාගේත් ඔළුවලට නෙමෙයි, තමන්ගේම ඔළුවට. ඕනෑම දෙයක් අපේ ඔළුවට වැටෙන්න පුළුවන්. අපිම හදාගන්න ඕනෑම දෙයක්. අනුන් හැදූ දේවල් නෙමෙයි තමන් හදාගත්ත හැම සංකාරයක්ම හදාගත්ත කෙනාගේ ඔළුවට වැටෙන එක තමයි කර්මඵල කියන්නේ. කර්මඵල කියන්නේ මේ ළඟ ආත්මේ ඵල දෙනවා කියන එකම නෙමෙයි. සංකාර කියන්නේ කර්ම කියන අර්ථය ගත්තොත් ඒ හදාගත්ත කෙනා මතට හදාගත්ත දේවල් ආපහු වැටෙනවා. එහෙම ඒ වීර්යයේ ස්වභාවය ඒ වීර්යයට වෙච්චදී පිළිවිත දැක්කොත් මේ සියල්ලෙහි යථා ස්වභාවය ඇති වෙන සංවේගය මහා සංවේගය කොයි දේ කොයි මොහොතේ ඔළුවට කඩාගෙන වැටෙද්දන්නේ ඒ විදිහට තියෙ ඉති කාලයක් හැබැයි කොයි වෙලාවෙදී වෙනස් දෙයක් බවට පෙරළෙයිද නැති වෙන දෙයක් බවට පත් වෙයිද ප්‍රශ්නයක් බවට පත් වෙයිද ලෙඩක් බවට පත් වෙයිද දන්නේ කොයි මොහොතේ වෙයිද දන්නේ හැබැයි ඕනෑම මොහොතක විය හැකි එපදු අස්ථායී තැනකයි අප ඉන්නේ අර ගල් කැටියට බෑ අහසේ තප්පර දෙකක් ඉන්නේ එක තප්පරයක් ඉන්න පුළුවන් දෙවෙනි තප්පරේ ඇදගෙන වැටෙනවා අහස යනු කිසිම දෙයකට තප්පර දෙකක් එක තැන ඉන්න දෙන දෙයක් නෙමෙයි ඒ සංවේගය ඇති වුණාම එහෙනම් මෙතන ඉන්න හොඳ නැහැ. මේ ඉන්න තැන ඉන්න හොඳ තැනක් නෙමෙයි. වහවහ යයිතුයි නික්ම. ඒ තමයි සංවේගය. සංවේගය ඉන්න දෙන්නේ නැහැ ඉන්න තැන. සංසාරෙ ඉන්න දෙන්නේ නැහැ නේ සංවේගය. සංවේගය එතනින් අයින් කරනවා අපි. අන්න ඇති වෙන වේගයක්. ඒ වේගය ඇතුලේ ආයි වීරිය තියෙනවා. සංවේගය ඇතුළේ ලොකු වීරියක් තියෙනවා. ඒ වීරිය වෙනස්. ඒ වීරිය ආය අර වාඩි වෙලා හිත එකඟ කරන්න එන වීරිය නෙමෙයි. දැන් ඒ වීරියෙන් නැති වෙලා තියෙන්නේ. ඒ වීරිය නෙමෙයි. ඒ වීරිය නැති වුණා. ඒ නැති වෙන වීරිය තුලින් අපි දුටුවා නැති වෙන සියල්ල ගැන. තියෙන හැම දෙයකම නැති වෙන ස්වභාවය දැක්කා අපි. ඒ දැක්කහම ඒ මත කරණං ගැහිමේ තිබෙන භයානකම අපිට තේරෙනවා. ලිස්සන පොළවක, හෙලවෙන පොළවක, ගිලා බහින පොළවක, නාය යන පොළවක කරණං ගැහිම කොපමණ භයානකද. අපි එතනින් වහවහා නික්මෙනවා. ඉන්නේ තප්පර දෙකක්වත්. ගිලා බහින පොළවක කවුද ඉන්නේ? කවුද කරණං ගහන්නේ, පිණුම් ගහන්නේ? කවුද සෙල්ලම් කරන්නේ? කවු සින්දු කියන්නේ කවුද නටන්නේ? ගිලාබහින බව දන්නවනම් එතනින් එළියට එන්න ලොකු ගැම්මක් එනවා මහා පිම්මක් පයින්නෝ හොඳට කල්පනා කරන්න තමන් ඉන්න තැන ගිලාබහිනවා කියලා දැනගත්තාම මේක නැත්තක තප්පරයක්වත් එතනින් පුළුවන් වීර්යයෙන් මෙතෙක් කාලයක් ජීවිතේ නොතිබුණු වීරියක් ජීවිතේ මුළු වීරියම තිබුණු තියෙන ඉන්ද්‍රියට තියෙන්න පුළුවන් ඒ සියලුම වීරිය එක මිටකට අරගෙන මහා පිම්මක් පයින්නවා ජීවිතේ මෙතෙක් කාලයක් කවදාවත් එහෙම දුර පිම්මක් පැනලා නැහැ එහෙම උඩකට පැනලක් නැහැ ඒ මහා පිම්ම පයින්නවා සංවේගය තමයි මේ මහා පිම්මට වීරිය දෙන්නේ ඒ වීරිය වෙනස් ඒක තන වාඩි වෙලා ඉඳ වෙන වීරියක්වත් සිතවිලි නැති කරන්ද හුස්ම දිහා බලන් ඉඳ ඒ වීරිය නෙමෙයි ඒ වීරිය නැති වෙලා ඒ වීරියට සමුදෙන්න හැබැයි ඒ වීරියෙන් ගන්න පුළුවන් මේ අවසාන ඵලය ගන්න ඒ අවසාන පැණි බින්දුවත් ඒ මිරිකල ගන්න ඒ වීරිය නැති වෙන්න කලින් එවිට වෙනස්ම ජීවිතයක් ලැබෙන්නේ කෙනෙකුට අර රස්නේද එකතන වාඩි වෙලා ඉන්න බැරිද ඒව නෙමෙයි ප්‍රශ්න. ඒව එකතන හිටියත් එකයි රස්නේ දිමුණත් එකයි ඉතලත් එකයි වැස්සත් එකයි පෑවුවත් එකයි වැස්සට බෑ මේ ප්‍රශ්නේ විසඳන්න. එකතන වාඩි වෙලා හිටිය කියලාත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඊට වැඩි වෙනස් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. කල්‍යාණ මිත්‍රවරුනි, බොහොම ප්‍රායෝගික එමෙන්න අර්ථාන්විත ප්‍රශ්න කීපයක්ම මේ සාකච්ඡාවේදී නැගුණා. ඒ කෙරෙහි අපට අප හැමදෙනාටම අවධානය යොමු කරන්නට අවස්ථාව ලැබුණා. ඊබඳු ප්‍රශ්නයක් නැගීමම පින්කමක්. ඒ තවත් කෙනෙකුට හිතන්නට, එහෙම හිතලා නැති කෙනෙකුට හිතන්නට අපි දොරක් විවර කරලා දෙනවා. ඒ වගේම අපේ ප්‍රශ්නේ අපිට හඳුනාගන්නට උදව්වක් වෙනවා. ඒ ප්‍රශ්නේ අපි තව කෙනෙක්ගෙන් අහනකොට අපිටම උදව්වක් වෙනවා. අපේම ප්‍රශ්නය තවත් කෙනෙක්ගේ ඇහිං බලන්න. ඒ වගේම අනිත් හැම දිනාටම උදව්වක් වෙනවා. Taman tama ehema addakimak ehema prashnayak අධ්‍යක් නොතිබුණාට ඉබඳු අධ්‍යක්ීමේ ස්වභාවය අවබෝධ කරගන්න. නිසා ධර්ම සාකච්ඡාව මහා පින්කමක්, මහා කුසලයක්. ඒ කියන්නේ අපි සතුටු වෙමු. ධර්ම සාකච්ඡාව මේ ගමනට සපයන්නේ ලොකු එළියක්. ලොකු එළියක්. මේ ධර්ම සාකච්ඡාවෙන් අවසාන වන පෝදා වැඩසටහන අපි පටන් ගත්තේ භාවනාවෙන්, නිශ්චල භාවනාවෙන්, පරයන්ක භාවනාවෙන්. සමහරට කෙනෙක් හුරු පුහුණු වී තිබෙන ක්‍රමයට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. මේකින් භාවනාව කියන්නේ ක්‍රමයක්ම නෙමෙයි, ඊට වඩා වෙනස් සජීවී ජීවත් වීමක්, සිහියෙන් සිටීමක්, අවධානයෙන් සිටීමක්, සිදුවන දේ දැන ගැනීමක්, සිතවන දෙයක් සමග එකතු නොවි නිරීක්ෂණය. එසේ ක්‍රමත් එක්ක පමණ ගැටෙන්න පටලැවෙන්න යන්න එපා. අප එහුම්කන් දුන්නා දේශනයකට බෙදාගත් අත්දැකීම් මේ සියල්ල හොඳටම ප්‍රමාණවත්. ඊළඟ මාසෙටම ඒ සතුට ඇති කරගන්න. හරියට මාසේ පඩිය ගත්තා වගේ සතුටින් ඒ පඩිය ගන්න. ඒ කලමනාකරණය කරගන්න ඊළඟ මාසෙම ජීවත් වෙන්න. එබඳු ආධ්‍යාත්මික වැටුපක් වේතනයක් ලබන්නට අප හැමදෙනාම පොහසත් සුදුසුයි. එය එසේ මෙසේ පින්කම්ක ප්‍රතිඵලයක් නොවේ. අපම දන්නේ අප කොපමණ පින්කම් කර තිබෙනවාද මෙබඳු සම්පතක් ලබා ගන්නට. මේ සම්පතක් කියන්නේ මේ නිල්ලඹ ගැන නෙමෙයි, මේ බඳු ආධ්‍යාත්මික සම්පතක් ලබා ගන්නට. ඒ ගැන අපි සතුටු වෙමින් මේ අත්දැකීම, මේ පොහොසත් බව ලබා ගන්නට අපට ඍජුවම සහ වක්‍රව උපකාර කළ හැම දිනාම මේ සතුටින් සිටින මොහොතේ කෘතවේදීව සිහිපත් කරගන්න. ඒ හැම දෙනාම විශේෂයෙන් ආහාර පාන දානයේ සැපයීමෙන් අපට මහාර්ග වූ උපකාරයක් කළ ඒ කල්‍යාණ මිත්‍ර පින්වතුන් අද දහවල් දානයෙන් අපට අනුග්‍රහය දැක්වුවේ වෛද්‍ය ප්‍රේමවර්ධන මහත්මයා, ඒ සහය මහත්මිය, මියගිය තමන්ගේ පියාණන්ට සහ ඒ ප්‍රේමවර්ධන මහත්මියගේ මියගිය දෙමාපියන්ට පින් දීම එක් අරමුණක්. ඒ නෙමෙයි එකම අරමුණ, ඒ එක් අරමුණක්. ඒ වගේම මේ අපි හැම දිනාටම අනුග්‍රහය දැක්වීම තමයි මූලිකම අරමුණ. ඊළඟට උදේ දානීය වජිරා රාජපක්ෂ මෙණවිය ඒතේ මියගිය දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම සහ මේ පෝදා වැඩසටහනට අනුග්‍රහය දැක්වීම, මේ ප්‍රයෝජන ගන්න පිරිසට උදව් කිරීම, ඊයේ ගිලන්පසින් අපිට සුපුරුදු පරිදි අනුග්‍රහය දැක්වේ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා. මේ හැමදෙනාම අපිට කන්න බොන්න දුන්නා. හැබැයි දුන්නේ කෑම බීම පමණක් නෙමෙයි, අපට ආදරය දුන්නා, අපට ගෞරවය දුන්නා, අපට ශක්තිය දුන්නා, අපව අගේ කරා, අප කරන කාර්යයේ අගේ කරා. ඒක ලොකු උපකාරයක් දැක්කා. ඒ සියල්ල කෙරෙහි අපි හදපිරි කෘතවේදී බවින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ අනුග්‍රහය දැක්කු කල්‍යාණ මිත්‍ර හැම දෙනාගේම සියලුම ධාර්මික බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා ඒ වූ පරිද්දෙන්ම ඉෂ්ට වේවා, සිද්ධ වේවා. ඔබ හැම දිනාටම මේ ගමන නොනවති ඉදිරියට යන්නට අවශ්‍ය කායික නිරෝගී බව, මානසික නිරෝගී බව, කල්‍යාණ මිත්‍රාශ්‍රය සහ විවේකය දෙරුවන් සරණින් ලැබේවා.